සාදු. නිදහස් 21 වසරේ 3 මාසේ 28 වෙනිදා මැදින්පුර පසළොස්වක පොහෝ දවසේ භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක කාරුණික පින්වත්නි, අද දවසේ වැදගත් වශයෙන් කරුණු කාරණා රහසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීම පිළිබඳව ඒ ඓතිහාසිකත සිද්ධීන් සමුදායක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැක ගැනීම උදෙසා සුදවුන් මහරජතුමානන් පිරිවර දහස් ගානක් යවලා ඒ යන යන උදවිය මහා උපසම්පදාව රහත් බව ලැබුවා. ඒ ආකාරයෙන් අවසානයේ සුදවුන් මහරජතුමානන් මාලිගාවට වැඩමවා ගත්ත දිනේ හැටියට සලකනවා. ඒ වගේම රාහුල කුමරුවන්ගේ, නන්ද කුමරුවන්ගේ පැවිදි වීම ආදියත් සනිටුහන් කරනවා. ඉතින් පොහොයකට කියලා අපි දිනය පිළිබඳව සිහිපත් කළාට ඒ මුළු මාසෙම සිදුවෙන දේවල් අදාළ වෙන්නේ ඒ පොහොයට. එතකොට මේක එක දවසක වෙන්න පුළුවන්. මේ පොහොය මාසයේ පුරාවටම සිද්ධ වෙච්ච කාරණා ටිකක් වෙන්නත් පුළුවන් පින්නත්. ඒක අපි ගණන්නේ ඒ පොහොය මාසෙට තමයි. එහෙම නැත්නම් මේ එක දවසෙන්ද මේ ඔක්කොම සිද්ධ වුණේ කියලා නේද? ඒ නිසා ඒ මාසය තුළ සියල්ල සිද්ධ වෙන දේවල් ඒ පොහොය මාසෙට තමයි ගණන්නේ. ඉතින් සුවිශේෂී කාරණාවක් හැටියට අපිට සිහිපත් කරන්න පුළුවන් පිය රජතුමා ඒ සෝහාන් මාර්ගඵලයේත්, ඒ වගේම සකදාගාමි මාර්ගඵලයේත් ඒ පිහිටි දවස හැටියටත් සිහිපත් කරනවා. ධම්මංචරේ සුචරිතං නනං දුෂ්චරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච කියනකොටම සකදාගාමි ඵලයට පත් වුණා. උත්තිට්ඨේ නප්පමච්චය ධම්මං සුචරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච කියන ගාථාව කියන විටම සෝහාන් මාර්ග ඵලයට පත් වුණා. දැන් අපිට මෙතනින්ම තියෙනවා සාක්ෂියක්, ධර්මයේ අසද්දිම මගඵල නිවන් අවබෝධ කරගන්නවා කියන සාක්ෂිය තියෙනවා. රජතුමා ධ්‍යාන වඩන්නවත්, කැලේ දුවන්නවත් මොකක්වත් ගියේ නැහැ නේද? මාලිකාවේ රජකමේ මේන්දී මේ ගාථාව හන්දිම සෝවාන් ඵලයට, සකදාගාමි ඵලයට පත් වුණා කියලා සඳහන් කරනවා. එහෙමනම් අපිට ධර්මය විමසලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න මේ ගාථාවත් එක සාධකයක් බවට පත් වෙනවා පේනවත් නේ. හොඳයි, ධර්මයේ අසන විදිය පිළිබඳව මතක් කරන්න ඕන මුලින්ම. හොඳින් අහන්න ඕන, හොඳින් එහුම්කම් දෙන්න ඕන. ඒ කියන්නේ දේශකයාණන් වහන්සේ පිළිබඳව වටිනාකමක්, ගෞරවයක්, අගයක් ඇතුව කල්පනා කරන්න ඕන. ඉතින් අපේ උදවිය තමන්ට අගයක් දීලා තමන් අවබෝධයෙන් ඉහළට ගොඩනගා ගන්න කියලා කල්පනාවෙන් ඉන්නවා නම් එයා බලාගෙන ඉන්නේ තමන්ට වැදගත් වෙන ධර්මකාරණයක් කොයි වෙලාවේ ඇසේදෝ කියලා. ඒකෙන් තමන්ගේ හිත සුද්ධ කරගන්න බලන්නේ. ඉතින් බාහිර අයට පැහැදෙන්න අපහැදෙන්න කියලා කල්පනා කරගෙන આવොත් එහෙම තමන්ගේ හිත හදන එක තමන්ට කල්යාවේ. ඒ නිසා හොඳම දේ තමයි මේ තමන්ගේ හිත හදාගන්න කල්පනා කරන එක. මම නම් කාටවත් ඔය පැහැදෙන්න ඉන්නෙත් නෑ, අපැහැදෙන්න ඉන්නෙත් නෑ. මම ඉන්න විදියට තමයි මම ඉන්නේ. මට එහෙම පුළුවන් කමකුත් නෑ. මේකෙන් පැහැදෙයි, මේකෙන් අපැහැදෙයි කියලා මම බයකුත් නෑ නේ. මට ඇති වැඩකුත් නෑ නේ මේකෙන්. ඉතින් මගේ කර්තව්‍යයන් මම සිද්ධ කරමින් තමයි කටයුතු කරන්නේ. මං අර පාවඩේලුවාම බෙරේ ගහලා ඇවිල්ලා කොන්ද කෙලින්ම තියාගෙන ඇවිල්ලා වාඩි වෙන කෙනෙක් නෙමේ. ජනෙල් දොරවල් ඇරලා අතුපතු ගාලා ලයිට් දාලා ෆෑන් දාලා තියෙන ඔය ඉලෙක්ට්‍රොනික පද්ධති ඔන් කරගෙන මගේම වැඩ මම කරගෙන ෆෝන් එකත් එහෙම හරවලා ඒකිනුත් සජීවී දේශනාවක් දීලා සමහර වෙලාවට 10-15 දිනේ ගෲප් එකක් එකතු වෙලා කරන්න ඕන දේවල් ටික ස්වාමීන් වහන්සේ තනියෙන් සංවිධානය කරගෙන කටයුතු කරනවා. ඉතින් ඕක දිහා බලාගෙන ඉඳලා කෙනෙක් ඉතින් හිතන්නත් පුළුවන් ඉතින් ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියන්නේ. ඉතින් අර ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධාව පමුණුවන්නාවුත් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. තමන්ගේ හිත පිරිසුදු කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ඒවා බාහිර දේවල්, ඒවා අදාළ නැහැ. ඒවයින් පැහැදීම ඇති වැඩකුත් නැහැ පින්වත්නි. ඔය බාහිර දේවල් වලින් මට පැහැදෙන එක මට වැඩකුත් නැහැ. ඒක මම මේ බාහිර ගිහි කාලෙම තේරුම් ගත් එකක්. රූපෙට පැහැදෙන එක, ධන සම්පත් වලට පැහැදෙන එක, බාහිර දැන උගත්කම් වලට පැහැදෙන එක, ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි කියලා මම තේරුම් කරගත්තා. ඒසන් ධර්මයට පැහැදෙන්න, ධර්මය තේරුම් ගන්න කියන කාරණේ අපි මුලින්ම මතක් කරනවා. එවනම් හොඳින් ශ්‍රවණය කරන්න. හොඳින් ශ්‍රවණය කරන්න නම් ගුරුවරයා පිළිබඳව ආගයක්, ගෞරවයක් තමන්ට තියෙන්න ඕන. ඒ අගේ ගෞරවය දැනෙන්නේ තමන් අසරණ වෙච්ච තරමට. සසර අසරණ වෙච්ච තරමට කියලා කියන්නේ පිනතුනේ ප්‍රඥාව තියෙන තරමට අසරණ බව පේනවා. ප්‍රඥාව නැති තරමට එයා මහමග සිඟන්නේ කුණත් එයාට එයාගේ අසරණකම තේරෙන්නේ නැහැ. තේරුණාද පින්වත්නි? මහමග හිඟන්නේ, නමුත් එයාට එයාගේ අසරණකම තේරෙන්නේ ප්‍රඥාව නැත්තම්. කොච්චර ධන සම්පත් රජ මැදුරු සිටු මැදුරු තිබුණත් එයාගේ අසරණකම තේරෙනවා අර සිද්ධාර්ථ තවුසන්ට වගේ ප්‍රඥාව තියෙනවා. ඒ නිසා අපේ වෙනතුන්ට අසරණකමක් තේරෙනවානේ. කොච්චර දේවල් තිබුණත් මෙතන එන බොහෝ පින්නතුන් ධනය තියෙන, නිලය තියෙන බොහොම සම්භාවනීය පිරිස. නමුත් ඒ වුණත් අපිට තේරෙනවා අපේ අසරණකමක් අපිට තේරෙනවා. ඒ අසරණකමේ තරමට තමයි අපිට ධර්මයේ වටිනාකම තේරෙන්න පටන් ගන්න පින්නත්නි. එමුනම් ධර්ම ගෞරවයෙන් හොඳට අහන්න ඕන. හොඳට අහනවත් එක්කම විමසිය යුතු ධර්මකාරණා තිබුණාම තමා තුළම විමසීමට භාජනය කරනවා. අපි පුරුදු වෙලා තියෙන්නේ දේශකයාගෙන් නිරන්තරයෙන්ම විමසන්න. ඒක තමයි පුරුද්ද. ඒක නෙමෙයි විමසනවා කියන එක තමන්ගෙනුත් කරන්න පුළුවන් තමන්ට. බැරිද? තමන්ගෙන් තමන් විමසනවා. තමන්ගෙන් තමන් මේක අහලා බලනවා. තමන්ම තමන් ඒක කල්පනා කරලා බලනවා. අන්න ඒකට තමයි කියන්නේ තමන්ම තමන් විමසා බලනවා කියලා. ඉතින් ඒකට තමයි පින්නතුනේ විදර්ශනාව කියලා කියන්නේ. අන්න එහෙම විදර්ශනා කරනකොට අපිට අපේ නුවණ වැඩෙනවා පින්වත්නි. අපේ නුවණ වැඩෙන්න පටන් ගන්නවා. අපේ ප්‍රඥාව වැඩෙනවා, අපේ සතිය වැඩෙනවා, අපේ සමාධිය වැඩෙනවා පින්වත්නි. එසා විමසුම් ඥාණයට භාජනය කරන්න උවමනා තැන්වලදී හොඳට විමසුම් ඥාණයට භාජනය කරන්න. දේශනාවෙන් උදව්වක් ගන්නවා, තමා තුළ තමන් ගමනක් යනවා. මේ ගෝර භයංකාර සංසාරේ, තෙරක් නොදක මේ එන සංසාරේ, ඒ ශෝක තැවුල් දුරු කර ගන්නට තියෙන එකම මාර්ගය තමයි මේ සද්ධර්ම අවබෝධය කියන කාරණය සිත් තුළ දරාගෙන තමන්ව සතර අපායෙන් ගලවන්න ධනයට බෑ, යහළුවන්ට ඉහෙලියන්ට බෑ, මව්පියන්ට බෑ, කාටවත් බෑ. සද්ධර්මයට පමණක් අවබෝධ කරගත්තොත් මාව සංසාරේ සතර අපායෙන් ගලවන්න පුළුවන් කියලා කල්පනා කළ බලලා මේ සසර දුක් වලින් නිදහස් වෙන ධර්ම ගවේෂණය කරන්න. අපි පින්නතුන් ධර්මයේ දන්නවා. හැමෝම ධර්මයේ දන්නවා. මේ රටේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලා ධර්මයේ දන්නවා. නැත්නම් මොකද්ද? ප්‍රත්‍යක්ෂතාවය. අනිත්‍යයි කියන එක දන්නවා හැමෝම. ප්‍රත්‍යක්ෂ නැහැ. දුකයි කියන එක හරියට දන්නවා. දුකයි කියන දේ දුකයි කිය කියා අල්ලගෙන ඉන්නවා. දුක අත්හරින්නේ නැහැ. අනාත්මයි කියලා දන්නවා. අනාත්මයි කිය කිය මොකද කරන්නේ? ඕ ඒසෝ මේ අත්තා කියලා මමයි මේ මමයි මේ මගේ ආත්මයයි කියලා අල්ලගෙන ඉන්නවා. අත්හරින්නේ නැහැ. අනාත්මයි කියලා දන්නවා. නමුත් ආත්මයි කියලා අල්ලගෙන ඉන්නවා. දුකයි කියලා දන්නවා. දුක නම් අතහරින්න කියන එක පිළිපදින්නේ නැහැ. දුකම අල්ලගෙන ඉන්නවා. අනිත්‍යයි කියන එක දන්නවා. නමුත් අනිත්‍යෙම ගැලෙනවා. ඇයි ගැලෙන්නේ? පින්තුනේ ඔබ යම් අවබෝධයකට පත් වුණාට සිත ඒ අවබෝධයට පත් වෙලා නැහැ. දැන් ඔබයි සිතයි කියන්නේ දෙන්නේද? ඔව්. ඔබයි සිතයි කියන්නේ දෙන්නේ. ඔබ තරහ ගන්න අකමැති ඒත් සිත තරහ ගන්නවා. ඔබ ලෝභ කරන්න අකමැති ඒත් සිත ලෝභ කරනවා. ඔබ ඊර්ෂ්‍යා කරන්න අකමැති ඒත් සිත ඊර්ෂ්‍යා කරනවා. ඔබ ලෝකේ ඇලෙන්න අකමැති ඒත් සිත ලෝකේ ඇලෙනවා. එහෙනම් මෙතෙන්ට පැමිණිච්ච පින්නතුන් සියලු දෙනාම හොඳයි. ඔබ හොඳයි. නරක කවුද? සිත. සචිත්ත කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒකට ස කියන්නේ තම. තමා කියලා වෙනම කෙනෙක් ඉන්නවා. සචිත්ත ඔහුගේ සිත. එහෙමනම් සිත කියලා තව එකක් තියෙනවා. එහෙමනම් සිත තමයි දමනය කරන්නේ, පුජ්‍යලයා නෙමෙයි. ඒත් බාහිර අපිට ඇහෙන දේශනාවන් වලින් නම් පුජ්‍යලයා දමනය කරනවා මිසක් පුජ්‍යලයා හදනවා මිසක් හිත හදා නෙමෙයි. මම දැක එක වැකියක් තියෙන පුජ්‍යලයා හදා රට හදමු කියලා. මං ඕකට මම කිව්වා නම් ඕක ඊට වඩා වෙනස් විදියක කියන්න කියලා මට ඒවල හිතුණා. මම කියන්නේ හිත හදා පුජ්‍යලයා හදමු. පුජ්‍යලයා හදා රට හදමු. හිත හදන්න නැතුව පුජ්‍යලයා හදන්න බෑ. පින්වත්නි, මොනෝද පුජ්‍යලයට වඩා දහස් ගුණයකින් ප්‍රබලයි සිත. පුජ්‍යලයට වඩා දහස් ගුණයකින් ප්‍රබලයි සිත. සිතේ බලපරාක්‍රමය අවුස්සුනොත් එහෙම පුජ්‍යලයට ඒක පාලනය කරන්න බෑ. එහෙනම් මහ උගත්තු මහ පව් නරක වැඩ කරන්නේ. අර පුජ්‍යල දැනුමට වඩා බලවත්ව නැගී සිටිනවා කුමක්ද? අර සිත. එතකොට අර දැනුම, උගත්කම, පව්පින් ඉගෙන ගත්තකම් ඒ මොකක්වත් වැඩ නැහැ පිළිගන්න. ඈ ආවේග කියන ඒවා මොන තරම්ද කියනවනම් තමන්ගේ ජීවිතේ තමන්ගේ මරණයත් පහු කරගෙන යන ආවේග මිනිස්සුන්ට හට ගන්නවා ඒ හිත දමනේ නැත්තම්. ඒ නිසා මේ ලෝකේ සමහර රටවල ඕන තරම් දන්නෝ ඒගොල්ලන්ට ඒ දේ කළාම ජීවිතේ අහිමි වෙනවා කියලා, මරණය සිද්ධ වෙනවා කියලා. නමුත් ඒත් ඒ මිනිස්සු එක කරනවානේ. ඒ මිනිස්සු මරණය බාර ගන්නවා සන්තෝෂෙන්. ඇයි? සිත ඊට වඩා ආවේගයකින් ඉස්සරහට යනවා. ඒ නිසා සිත තමයි අපි අවබෝධ කරන්න ඕන. සිත කොහොමද ඔබට දැනෙනවද? සිත ඔබට සිත දැනෙනවා නම් ඔබ සෑහෙන දුරක් ඇවිල්ලා මේ ගමනේ. සමහර අයට සිත දැනෙන්නේ නැහැ. ඔවුන් හිතාගෙන ඉන්නේ සිත මමයි, මම සිතයි, මේ මගේ ආත්මයයි, මේ දෙක එකක් කියලා හිතනවා. මේ දෙක දෙකක් ද්විත්වයක් කියලා තේරුම් ගන්නවා නම් එතනම තියෙන පින්නතුනේ දියුණුවක්. එහෙමනම් තමන්ගේ සිතේ පහළ වෙන දේවල් හැම දෙයම තමන් නුවණින් දකිනවා. හැම දෙයම නුවණින් දකිනවා සිතේ පහළ වෙන දේවල්. දැන් මේ මොහොතේම විමසා බලන්න තමන්ගේ සිත මොන වගේද කියලා. ඒ සිතේ පහළ වෙන දේවල් යැපෙන්නේ පින්නතුනේ අපි ලබා දෙන තල්ලුවෙන්. ඉන්ධන සපයන්නේ අපි, හිතට ජීවත් වෙන්නේ ඉන්ධන සපයන්නේ අපි. අපි අහලා තියෙනවානේ ආහාරයක්. මේ කබලින්කාර ආහාර ඇරුණාම තව තියෙන්නේ මොනවද? මනෝ සංචේතන ආහාර කියලා එකක් තියෙනවා. අන්න ඒව තමයි රස විඳින්නේ. රස විඳලා මේ තල්ලුවක් දෙන්නේ එයා, ඉන්ධන දෙන්නේ එයා හිතට ජීවත් වෙන්න. එහෙනම් දැන් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? හිත දමනය කරන්න නම් ඉන්ධන නොදී ඉන්න ඕන, සැපයුම් මාර්ග වහලා දාන්න ඕන. අත්ස්තවාදයට කරෙත් ඒකනේ. ඉස්සෙල්ලම කරේ මොකද්ද? සැපයුම් මාර්ග වහලා දැම්මා. සැපයුම් මාර්ග වහලා දැම්මට පස්සේ ඉන්ධන හම්බ වෙන්නේ නැහැ, ආහාර හම්බ වෙන්නේ නැහැ. මොකද වෙන්නේ ඊට පස්සේ? දුර්වල වෙනවද නැද්ද? එයා දුර්වල වෙනවා. හරි. එහෙනම් අපි දෝසාන්තයට, මෝහාන්තයට, ලෝභාන්තයට වගේ අන්තවලට වැටෙන එක මුලින්ම වළක්වා ගන්න ඕනේ. හිත වැටුනොත් ඒ වැටිච්ච හිතත් එක්ක ඔබේ පාක්ෂික වෙන්න එපා. හිත වැටෙන්න පුළුවන්, ඔබ පක්ෂ වෙන්න යන්න එපා. ගෙදර ඉන්නවා කියලා හිතන්නකෝ දෙන්නේ. එක්කෙනෙක් ලෝභ කියන තැනැත්තා, අනිත් එක්කෙනා ද්වේෂ කියන තැනැත්තා. මේ දෙන්න රණ්ඩු වෙනවා. දැන් මේ දෙන්නම ඔබට උදව් කරන හොඳ යහළුවෝ දෙන්නේ. ලෝභයත් මට හොඳට උදව් කරනවා, ද්වේෂයත් මට හොඳට උදව් කරනවා. අපි හිතනවා අපිට උදව් කරනවා කියලා. නමුත් ඒ උදව්ව සියල්ලම තියෙන්නේ තමන්ගේ යැපීමට. ඒ උදව්ව සියල්ල තියෙන්නේ ඒ ද්වේෂයේ යැපීමට. තේරුණා නේද? මේක තවත් උදාහරණකින් ගෙන්න. කුකුල් කූඩුවක ඉන්න ඒ කුකුල්ලු හිතනවා අපේ හවු මහත්ය හරි ශෝක්නේ කියලා. ඇයි? අපිට කෑම දෙනවා, එන්නත් ගහනවා, ලයිට් දාලා දෙනවා, රස්නෙට හරි ශෝක්නේ. නමුත් මොකද්ද පරමාර්ථය? එයාගේ යැපීමට, ව්‍යාපාරයට මේක හදනව මිසක් එයාට කන්න දෙන්නේ එයාගේ හබත පිණිස, කුකුලගේ හබත පිණිස නෙමෙයි. එහෙමනම් ද්වේෂයත් එහෙමයි. ද්වේෂය අපිට උදව් කරනවා වගේ පේනවා, ලෝභය අපිට උදව් කරනවා වගේ පේනවා. නමුත් ඒ ලෝභය, ද්වේෂය අපිට උදව් කරන්නේ මොකටද? අපේ සංසාර පැවැත්ම සඳහා. එහෙම නැත්නම් මේ සංසාරයේ දුක පිණිස පවතින ධර්මතාවලට අපි වැදගෙන යන්න. අපි දන්නවා මේ ලෝක පින්වතුනේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඒ ආස කරන දේත් එක්ක තමයි හැම තියෙන්නේ කියලා. දැන් අපි උදාහරණයකට බුදුරජාණන් වහන්සේ ලබා ගන්නේ මාළු අල්ලන එක තමයි. දැන් බලන්න, මාළුවන් යොදා ගන්න, අල්ල ගන්න හැම තැනම භාවිතා කරන්නේ බොහෝ වෙලාවට මාළුවගේම ආහාරය. මාළුවගේ මාහාරය භාවිතා කරලා තමයි මාළුව ඈමට ගන්නෙ. එතකොට සංසාරේ අපිට වෙන්නේ මොකද්ද? සංසාරේ අපිට වෙන්නේ මොකද්ද? ඒකම තමයි. අපි කැමති දේ ඇතුළෙම තමයි අපේ ඈම තියෙන්නේ. අපේ උපාදානය ඇතුළෙමයි අපේ ඈම තියෙන්නේ. පින්නතුම් බලන්න, ඔය ඇත්තෝ අධික ලෙස ආසත්ව කැමති දෙයක් තියෙනවද කියලා ජීවිතේ? මෙන්න මේ අහල් දේ නම් මට අත අරගන්න බෑ කියලා. පින්නතුනි, නිවන පිණිස අතහරින්න පුළුවන් වෙන්න ඕන. අපි වෙන දෙයක් වෙනුවෙන් නෙමෙයිනේ මේ අතහැරීම සිද්ධ කරන්නේ. මේ අතහැරීම සිද්ධ කරන්නේ නිවන පිණිස. එහෙම නැතුව අතහැරලා වැඩක් නැහැ. සමහර දුවිය නිදහස පිණිස අතහරිනවා, සමහර දේවල් සතුට පිණිස අතහරිනවා, සමහර දේවල් දියුණුව පිණිස අතහරිනවා. ඉතින් මම අහන්න කැමති, තමන් නිවන පිණිස අතහැරියද?
හැබැයි අත්හැරිපු දේවල් අතහැරිය නම් අතහැරිය විවිධ හේතු මත. රස්සාවට එක්ක පඩිමදි නිසා අතහැරියා, එක්ක රස්සාව කරදර නිසා අතහැරියා, එක්ක රස්සාවය තුළ නිදහස නැති නිසා අතහැරියා, ප්‍රති යහළු මිත්‍රාදීන් අතහැරිය, එක්ක ඒගොල්ලෝ පාඩු කරන නිසා අතහැරියා, නරක මිත්‍රයෝ නිසා අතහැරියා. ඒක තමයි හේතුව. දැන් මේ නිවන පිණිස අතහරින්න ඕන. කොහොමද පින්නත් නිවන පිණිස අතහරින්නේ? අර අතහැරීම් සියල්ලම සිදු කරගන්නේදී එක පැත්තක් අපි අල්ලගත්තා. තමන්ගේ ජීවිතේ නිදහස, සහනය, සැහැල්ලුව කියන දේ අපි බලාපොරොත්තු වුණා. දැන් නිවන පිණිස අතහැරියාම අපි අල්ලගන්නේ මොකද්ද? එහෙමනම් අපිට අල්ලගන්න තියෙන අකාලිකත්වය. එහෙමනම් අපිට අල්ලගන්න තියෙන පින්නතුනේ නිරෝධය. එහෙමනම් අපිට අල්ලගන්න තියෙන නිවන මොනවද? අකාලිකත්වයේ, නිරෝධේ, නිවනේ අල්ලගන්න තියෙන්නේ. උත්තරේ මොකද්ද? මොකවත්, මොකවත් නැහැ. මොකවත් නැති එක අපි අල්ලගන්නවා. ඇයි මොකවත් නැති එක අල්ලගන්නේ? මොකවත් නැති එක අල්ලගත්තහම ප්‍රතිකර්මයක් නැහැ. ප්‍රතිකර්මයක් කියන්නේ නැවත කර්මයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. අනන්තයෙන් අනන්තයේ මිසක් අනන්තයෙන් අන්තයක් බිහි වෙන්නේ නැහනේ. අනන්තයෙන් අනන්තයක් මිසක් අනන්තයෙන් අන්තයක් බිහි වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රතිවිපාක නැති එකක් අපි අල්ලගමු. මොකද අපි කරන්න ඕන? ප්‍රතිවිපාකයක් නැති දෙයක් අපි අල්ලගමු. ප්‍රතිවිපාකයක් නැති තැනක අපි රැඳෙමු. අපේ සිත පින්වත් නතර වෙන්නේ ප්‍රත්‍යක්ෂතාවේ පදනම් කරගෙන පමණයි. අපේ සිත දැනුමින් යමක් බාරගන්නේ. අපි ජීවිතේ ගොඩාක් දේවල් නොවෙනස් වෙන විදියට බාරගත්ත නම් ඒ හැමදේම පින්වත් බාරගෙන තියෙන්නේ ප්‍රත්‍යක්ෂතාවේ. ඒව තමයි අපිට නොවෙනස් වෙන විදියට ජීවිතේ පවතින දේවල්. දැනුමින් ගත්ත දේවල් හැම විටම කුකුසක් සැකයක් ඇතිවයි තබාගෙන තියෙන්නේ. ඔය ආගම් ලෝකෙ කොච්චර මිනිස්සු භක්තිමත්ව හිටියත් සියලු ආගම් පිළිබඳව මේ මිනිස්සුන්ට තියෙන සැකයක් කුකුසක් තියෙනවා. ඒ නිසා ඒක පල්ලියේදී පන්සලේදී කෝවිලේදී යාඥාවේදී නීතියට කරනවා මිසක් හිත වියන්නේ වෙනම විදියකට. කිසිම ආගමක කිසිම පිරිසක් මේ ඒ කිසිම ආගමකින් කියන දෙයක් කරන්නේ නැහැ, නිකන් ඇඳුම පැළඳුම විතරයි. නීතියක් තිබුණාම ඉතින් ඒකට ඒ ඇඳුමක් තියෙනකොට ඒ ඇඳුම ඒ විදියට දාගන්නවා, එච්චරයි. මිනිස්සු කරන්නේ ඒකට හේතුව හිත වැඩ කරන්නේ දැනුමින් නෙමේ ප්‍රත්‍යක්ෂතාවයෙන්. දැන් ඔබ හැමෝම කැමති හොඳ කෙනෙක් වෙන්න කැමති නේද? මෙතන ඉන්න හැම පින්වතෙක්ම හොඳ කෙනෙක් වෙන්න කැමති අය, යහපත් කෙනෙක් වෙන්න කැමති අය. ඔබ විශ්වාස කරනවද ඔබ නරක කෙනෙක් කරන්නේ ඔය චේතනාව කියලා? ඔබව නරක කෙනෙක් බවට පත් කරන්නට ඉඩ තියෙනවා ඔය හොඳ කෙනෙක් වෙන්න කියලා හිතන චේතනාව. එහෙමනම් මේ බුදුමඟ ගමන් කරන කෙනෙක් හිතන්න ඕන හොඳ කෙනෙක් වෙන්න කියලාද? නෑ, නරක කෙනෙක් වෙන්න කියලාත් නෑ. කෙනෙක් නැති කරගන්න ඕන කියලායි කල්පනා කරන්න ඕන. මෙතන හොඳ කෙනෙක් වෙන්නවත් නරක කෙනෙක් වෙන්නවත් නෙමෙයි අපි උත්සාහ කරන්නේ, කෙනෙක් නැති කරගන්න ඕන. දැන් ධම්මචාරී සුකං සේතේ, ධර්මචාරී වීම සැපය වඩන දෙයක්. මොකද ධර්මය? මිනිස්සු ධම්මචාරීද? එතකොට සුදෝදන රජතුමා ධම්මචාරීව ඉඳලා නැහැ. එහෙනම් ඒකනේ ධම්මචාරී සුකං සේතේ කියලා ධර්මය අගය කරන්නේ. කොහොමද ඉතින් රජවරු ධර්මචාරී නැහනේ? එතකොට අපි එතකොට අපිට හිතන්න පුළුවන් අපි ධර්මචාරී එහෙනම්. ඔයත් ධර්මචාරීද? ඔයත් ධර්මචාරීද? සුදුසර රජතුමාත් ධර්මචාරී නැත්තම් ඔබ ධර්මචාරීද? පින්නත් ඔබත් ධර්මචාරී නෑ. තේරුණාද? ඔබත් ධර්මචාරී නෑ. ඔබ මොන චාරයේද ඉන්නේ? පුජ්ජල චාරී. පුරුෂ චාරී. ස්ත්‍රී චාරී තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබ පුරුෂ චරිතයක් තියෙනවා, ස්ත්‍රී චරිතයක් තියෙනවා. ඒ වගේම තව කොච්චරද ආගමක චාරී. එක එක්කෙනාට අවශ්‍ය කරන ආගමික චාරී චාරී චාරිත්‍ර චාරියේ ඉන්නේ. ඒක ධර්මචාරී කොහෙද තියෙන්නේ? ඉතින් අපි ආයෙත් උගන්වලා නම් තියෙන්නේ ධර්මචාරී කියන්නේ දැහැමි බව කියලා. දැහැමි බව මොකද්ද කියලා අහුවාම අනිත් අයට සලකනවලු, උදව් කරනවලු, යටහත් පහත්ින් ඉන්නවලු, හැමදේම ඉවසගෙන ඉන්නවලු, ඔළුව පහත් කරගෙන ඉන්නවලු. පුදුම කරුමයක් නේ මේක. තේරෙනවද නේද? දැන් මට දවසක් මේ අපේ හිටපු පරිවේනාධිපති කෙනෙක් පස්සේ එන තිටපු මේ එකනේ මේ ආමඳුර කෙනෙක් මට කියනවා බුදුහාමුදුරු උගන්වලා තියෙන පාපිස්සක් වගේ ඉන්න කියලා. කියලා කිව්වා. මං ඩිංගක් කියලා මොන දිහා බලාගෙන ඉඳලා මං ඔහුගෙන් අහපු ප්‍රශ්නය තමයි, කවුද එතකොට පය පිහිදාන්න ඉන්නේ කියලා. මට පාවිස්සක් වෙන්න මං කැමති, පය පිහිදාන්න එන කෙනා පොඩ්ඩක් මට කියන්න කියලා. අන්න එතකොට තමයි සද්දේ නැහැ, වචන නැහැ. එතකොට ඉතින් ආනන්දත් එක්ක කියවල වෙරෙන්න බෑ කියලා අයින් වෙනවා. තේරුණා නේද? දැන් අපිට කියනවනේ කවුරු හරි පාපිස්සක් වගේ වෙන්න කියලා. එතකොට මොකක්ද අහන්න ඕන? කවුද දන්නේ පය පිහිදාන්න එන්නේ? ඔයත් හිතනවද බුදුවරු ඕගොල්ලෝ පාපිස්සර ගනී කියලා? බුදුවරු කියන්නේ පාපිස්සක් වගේ සුමේද තාපසතුමා වැටෙනකොට අර මඩවලේ බුදු කෙනෙක් කොන්ද උඩින් නැගලා ගියාද? නෑ, ඔය ඇත්තෝ කවදාවත් පාපිස්සක් කරන්න නෙමේ. බුදුවරු බලාපොරොත්තු වෙන්නේ ඔටුන්නක් කරලා තියාගන්න. බුදුවරේ කොච්චර ගරු කරනවද කියනවා නම් මේ ආර්ය ශ්‍රාවකයන්ට, රහතන් වහන්සේ නමකට කොච්චර ගරු කරනවද කියනවා නම් බණ පොතේ තියෙනවා, පාත්‍රේ සෝදන්න දෙන්නේ නෑ. ඉඳුල් පාත්‍රේ අරගෙන ගිහිල්ලා සෝදලා ගෙනල්ලා දෙන්න කියලා කියන්නේ සරියුත් හාමුදුරුවන්ට, මුගලන් හාමුදුරුවන්ට, මහකාශ්‍යප මහරහතන් වහන්සේලාට කියන්නේ නෑ. ඇයි ඒ? බුදුවරු පාපිස්සක් කරගන්නේ නෙමෙයි, අඩුම තරමේ ඉඳුල් පාත්‍රේ සෝදන්න දෙන්නේ. අන්න එහෙම ගුණාංග තිබුණ බුදුහාමුදුරු ළඟ. එහෙම ගුණාංග තිබුණ පින්වත්. එතකොට පින්වතුන් බොහොම පැහැදිලිව දන්න කාරණයක් තමයි මේ උපස්ථායක තනතුර උදෙසා රහතන් වහන්සේලා ඉල්ලීම් කළා. රහතන් වහන්සේලාට ඒක දුන්නේ. රහතන් වහන්සේලාට දුන්නේ. එහෙමනම් ධර්මයේ වරදවා සසඳවා ගත්තොත්, එහෙම වැරදි තැන්වලට ගලපා ගත්තොත් එහෙම ජීවිතයේ මිනිස්සුගේ පෞරුෂය කඩාගෙන වැටෙනවා. ඒ නිසා අපිට දහම් පාසලෙන් වැරදි දේ ඉගැන්වුවොත්, පන්සලෙන් වැරදි දේ ඉගැන්වුවොත් මිනිස්සුගේ කොඳු නාරටි බිමට කඩාගෙන වැටෙනවා. මිනිස්සු පාපිසි වගේ මිනිස්සු වෙනවා. හැමෝටම පය පිහිදගෙන යන ඉර තියෙන මිනිස්සු වෙනවා. ඔවුන්ගේ පෞරුෂය, ඔවුන්ගේ අභිමානය, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය, විශිෂ්ටත්වය ඔවුන්ගෙන් ඈත් වෙලා යනවා. එනිසා බුදුවරු මතක් කරන්නේ අග්ගෝහමස්මි ලෝකස්ස අග්‍ර වෙන්න, මම අග්‍ර වෙනවා කියලා. ඉතින් බුදු කෙනෙක් හිතුවා වගේ අපිත් හිතන්න ඕන, මම ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා, මම මේ ලෝකේ ජ්‍යෙෂ්ඨ කෙනෙක් වෙනවා කියලා හිතන්න ඕන. එතකොට කියයි ඕක මාන්නේ නේද කියලා. මාන්නේ තියාගෙන ජ්‍යෙෂ්ඨ වීම ශ්‍රේෂ්ඨ වීම කියන එකක්, මාන්නේ නැති කරගෙන ශ්‍රේෂ්ඨ වීම ජ්‍යෙෂ්ඨ වීම කියන්නේ තව එකක්. එතකොට දෙයක් මාන්නයෙන් කරනවද, අවබෝධයෙන් මාන්නයකින් තොරව කරනවද කියලා ඒක තේරුම් ගන්න ඕන. එතකොට මානය හොඳ නැහැ කියලා කියන්නේ හීන මානය හොඳයි කියන පදනමේ ඉඳගෙනද? මාන්නය හොඳ නැහැ. එහෙනම් කවුරුත් කතා කරන්නේ හීන මානය හොඳ නැහැ කියලා. හැමෝම මතක් කරේ අපිට මාන්නේ හොඳ නැහැ. කවුරුත් බනකවත් වැඩි ඇහෙන්නේ හීනමානය හොඳ නැහැ කියලා. හීනමානය ඊට වඩා නරකයිනේ. මානේ හොඳ නැහැ තමයි, හැබැයි හීනමානය ඊට වඩා නරකයි. එහෙමනම් පුජ්‍යලේ කදලා වැඩක් නැහැ පින්නතුනේ. අපි මොකද කරන්න ඕන? පුජ්‍යලයා අතික්‍රමණය කරන්න ඕන. පුජ්‍යලයා අභිභවා යන්න ඕන. පුජ්‍යල දමනේ, ආත්ම දමනේ සිද්ධ කරගන්න ඕන. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඥානය පහළ කරගන්න ඕන. ලෞකික ඥානය අතහැර දමා ලෝකෝත්තර ඥානයට පිවිසෙන්න ඕන. ඉතින් මෙන්න මේ ඥානය උදා කිරීම සඳහා තමයි මේ සියල්ලම සිද්ධ කරන්නේ. ඇයි ලෝකෝත්තර ඥානෙ පහළ නොවන්නේ? ද්විත්වය නිසා, ඇලීම් ගැටීම් නිසා, අන්තිකට යන නිසා. මේ අන්තිම බේරීම මොනතරම් අමාරුද කියනවා නම් පින්නතුනේ ඒක සාමාන්‍ය ඥානයකට විශේෂ නොවන තරම් හරි අමාරු වැඩක්. මම කියන්නම් පින්නතුනේ ඔබ මේ දැන් ඔබ දෙස බලන්න. ඔබ මොකද කරන්න ඕන? ඔබ දෙස බලන්න. දැන් බලන්න පේනවද කියලා? දැන් ඔබ ඉන්නේ කොයි කොතනද කියලා ඔබ හිතනවා. ඔබ දකින්න ටික වෙන්නේ නැති ඔබ කියලා නෑ පෙන්නතුනේ. දකින්න ටික නෙමෙයි ඔබ, දකින්න තැන. ඔබ ඉන්නේ දැන් අපි බාහිරෙන් ගමුකෝ. බාහිරින් ඔබ ඉන්නේ කොතනද? පේන සීමාවේද දකින සීමාවේද? දකින සීමාවේ ඉන්නේ. බාහිර මේ ඉන්ද්‍රියෙන් ගත්තා. ඊට පස්සේ ආධ්‍යාත්මයට ගියාමත් ඒකේම ඒ විදියමයි පෙන්වත් නේ. දකින තැනයි ඔබ සිටින්නේ. දකින දේ තුල නොවේ. ඉතින් ඔන්න මම නැවතත් ඔබට කියනවා, මතක් කරනවා, ඔබ දෙස බලන්න. බලන්න පින්නතුනි, මේ ගවේෂණය තුලදී ඔබට ඔබව මග හැරෙනවා හැම විටම. එහෙනම් පුජ්ජලචාරී කියන එකක්නේ අපි ළඟ තියෙන්නේ. පුජ්ජලයෙක් දකිනවා කියන තැන පුජ්ජලචාරී. එතකොට ධම්මචාරී කියලා මේ මතක් කරේ මොනතරම් ගැඹුරු කාරණයක්ද කියලා අපි මතක් කරන්න ඕන. නැත්නම් අපේ අයට හිතෙන්නේ ධම්මචාරී කියන්නේ පොයට සිල් ගන්න, අට සිල් ගන්න, තියෙන රාජ්‍ය සම්පත් අනිත් අයට බෙදා හදා දෙන්න, දන් දෙන්න, පින්කම් කරන්න කියලා තමයි මේ කිව්වේ මේ සුද්ධෝදන රජතුමාට කියලා. ඉතින් එහෙම කියවනා ඒකෙන් සුවාන් වෙන්නේ නැහැ. ඒකෙන් සකදාගාමි වෙන්නේ නැහැ. එහෙමනම් මේ කතා කරේ මහා ගැඹුරු දෙයක්. ධම්මචාරේ ධම්මචාරේ බව පිහිටන පින්තුනේ ආර්ය ශ්‍රාවකට විතරයි. ලෞකික සියලුම දෙනා අධර්මචාරේ, පුජ්ජලචාරේ, ආගමික ජාතික ගෝත්‍රික චාරිත්‍ර සහ චාරී බවක් තියෙන්නේ. එහෙමද නැද්ද? මේම පරම්පරාගත ඒ ගෝත්‍රික චාරිත්‍ර ටික සහ චාරී බවක් තියෙන ධර්මචාරී තියෙන්නේ අනිවාර්යෙන් පින්නතුනේ ආර්ය භූමියටපත් වෙන කෙනෙකුට. එතකොට ධම්මචාරි සුඛං සේති කියන්නේ ආර්ය භූමියේ සැපවත් කියන එකයි මේ බුදුහාමුදුර මතක් කරේ. මොකද ආර්ය භූමියේ ධර්මචාරීත්වයේනේ දැන් බුදුහාමුදුර වැඩ ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේක අත්විඳිනවා. අත්විඳින නිසා තමන්ගේ පිය රජතුමාට මතක් කරනවා ධම්මචාරි සුඛං සේති. මහරජ ධර්මචාරී බව පුදුම සැපයක්. අනිත් අතින් හිතනවනේ මේ සුද්ධෝදන රජතුමා මේ මගේ පුතා සෑහෙන දුක් විඳිනවා කියලා. එතකොට ඒකත් වැටහෙන්නත් එක්ක තමයි මතක් කරන්නේ ධම්මචාරි සුඛං සේති. මහරජ ධර්මයේ හැසිරීම මට මේ ධර්මයේ ජීවිතයේ සැපයක්. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ දේශනා කරේ මානසික දුකක ඉන්නන් නෙමෙයි. කායිකව ඉතින් විවිධ පීඩා පහසුතා ඇති වෙලා තියෙනවා. නමුත් මනසින් අතිශයින්ම සතුටෙන් ප්‍රීතියෙන් ඒක සුවයෙන් ධම්මචාරි සුඛං සේති. නිකම්ම නිකම් පින්නතුනේ මේ ධර්මචාරී බවට මනස හැඩගැහෙන්නේ. අපි හැඩගස්සන්න ඕන. එතෙන්ට ගෙනියන්න ඕන මනස. කොයි වගේද? රන් කරුවේ රන් පොලිෂ් කරනවා වගේ කිව්වා. මල් කරුවේ මල් මාලා හදනවා වගේ කියලා කිව්වා. වඩුවේ ලීවල ඇද අරිනවා වගේ කිව්වා. කොහෙවත් අල්ල ගන්න හොයන්න එපා පිනුතුනේ. හැම තිස්සෙම අතහරින්න හොයන්න. දැන් මම මුල් කාලේදී හෙව්වේ භාවනාව කියලා මොකක් හරි එකක් මට අල්ල ගන්න කියන්න ඕන. ඔන නාහිගාව අල්ලන්න කිව්වා, නාහය අල්ල ගන්නවා. නැත්නම් අහවල් සංඥාව අල්ල ගන්න කිව්වොත් ඒක අල්ල ගන්නවා. අහවල් භාවනාව අල්ල ගන්න කිව්වොත් අහවල් වචන කියවන්න කිව්වා මොන්න කියවනෝ. එහෙම නෙමෙයි පිනුතුනේ. අපි හැම තිස්සෙම හොයන්න ඕන අල්ල ගන්න දෙයක් නෙමෙයි අතහරින දෙයක්. අන්න ඒකයි බුදුහාමුදුරන්ගේ භාවනාව. දැන් මේ ඔබ පරිශ්‍රණය කරන්නේ මොන හරි අල්ල ගන්න නෙමෙයි. මොකද්ද? මොකටද අපි පරිශ්‍රණය කරන්නේ? අතහරින්න. අතහරින්න පරිශ්‍රණය සහ අල්ල ගැනීමට පරිශ්‍රණය දෙකයි. සමතේ යන්නේ අල්ල ගැනීමේ භාවනාව. විදර්ශනාවේ තිබෙන්නේ අතහැරීමේ භාවනාව. ඒ නිසා හැමතිස්සෙම එයා අතහරින්නයි බලන්නේ. සම්මුති අතහැරීමක් නෙමෙයි හැබැයි මේක මානසික අතහැරීමක්. සම්මුතියෙන් අතහැරගෙන අතහැරගෙන ගිහිල්ලා ඔබ යාචකයෙක් බවට පත් වුණත් ඔබ නිවන් දකින්නේ නැහැ. එහෙමනම් බුදු කෙනෙක් මතක් කරේ සම්මුති අතහැරීමක් නෙමෙයි, පරමාර්ථ අතහැරීම. ඒ සම්මුති අතහැරීමක් අතහැරියනම් ඒ කාලේ ඒ අවබෝධයට පත් වෙච්ච සිටුවරු රජවරු ඉන්න විදියක් නැහැ. මගබල නිවන් දැකපු මහ රජවරු රජකම් කරන්න විදියක් නැහැනේ. රජවරු රජකම් කළානේ මගපල දැකලා. එතකොට මේ අතහැරීම කොතනද තියෙන්නේ? උපාදාන අතහැරීම. උපාදාන අතහැරීම. බලන්න මොන වගේ උපාදානයන්ද ඔබ ළඟ තියෙන්නේ කියලා. දේපල උපාදාන තියනවද? ධර්මණු පුරු උපාදාන තියනවද? ස්වාමි භාර්යාවරු උපාදානේ තියනවද? පුජ්‍යල උපාදානේ තියනවද? දිට්ටි උපාදානේ තියනවද? සංකල්ප උපාදාන තියනවද? වචන උපාදාන තියනවද? වචන උපාදාන කියලා දෙයක් නැද්ද? තියෙනවා. සමහර අය කැමති නැහැ ආච්චි කියනට. සමහර අය කැමති නැහැ ආන්ටි කියනවට. මොකද කවද බල මම ආච්චි උනේ කියලා අහනවා. බස් කන්ඩක්ටර්ස්ලා එහෙම කියනවා මේ ඔය අම්මා ඉස්සරහට යන්න කියලා කිව්වම සමහර අය අහනවා අම්මා උනේ කවද්ද කියලා. ඒ සද්දේ නැතුව පොඩ්ඩක් බස් එකේ මේ යන්නනේ තියෙන්නේ කියලා කල්පනා කරලා ඔය නිදහසේ යන්න නැතුව අර කන්ඩක්ටර්ට එක්ක ගෑ ගැටෙනවා. ඇයි වචන උපාදානේ තදට තියෙනවා. ඉතින් ඔය උපාදාන තියාගෙන ඉති පුළුවන්ද? ඒව තේරෙන්නේ පින්නතුනි අවසාන වශයෙන් හිර වෙන වෙලාවකදී, අත්හරින්න වෙන වෙලාවකදී. අර මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමතිතුමිය බොහෝම අපහසුතාවයකට පත් වෙලා තියෙනවා මේ කොරෝනා වෛරසයේ රෝගී පීඩාවෙන්. එතුමියට අතහරින්න බැරුව එතුමිය අවසානේ බලනවා කොතනද හිර වෙන්නේ කියලා. බලනකොට දරු දෙන්න අතහරගන්න බෑ. එතකොට ඒකෙන් අදිස්ථානෙන් සියලු පින්බල පළ දීලා මාව ජීවත් කරවන්න කියන අදිස්ථානෙ ඇති කළාම මැරෙන්නම ගිහිල්ලා මැෂින් එකට දෙන්නත් හදද්දි කොහොම හරි ආයි ගොඩ එනවා. එහෙම දෙවි ආයිති කඩ වෙනවා. ඒක තමයි පුණ්‍ය බල අදිෂ්ඨානයක්. එතුමේ පින් දහම් කරන, ඒ වගේම පරමාර්ථ ධර්මයේ පිළිබඳව හැදෑරීමක් කරගෙන යන කෙනෙක්. එතකොට එතුමියට ඒ අවබෝධය තිබුණා සිත පිළිබඳව යම් තාක් දුරකට බණ ටිකක් අහලා. ඉතින් දරුවන් විවාහ වෙනකන් කියලා දැම්මොත් එහෙම එතුමිය සමහරවල්ට දාලා තියෙන්නේ එහෙමයි. හැබැයි ඉතින් අපි එතුමියට කියන්න ඕන, එතකොට ඒව සම්පූර්ණ වෙච්ච දවසකදී ආයි මාර්යාවිල් අඬ ගහනවා, "නුඹ එදා මට කිව්වේ අර රෝහලේදී දරුවෝ විවාහ වෙලා ඉවර වෙනකන් විතරයි ඔයාට ඉන්න ඕන කියලා. දැන් හොන්න දෙන්නම විවාහ වෙලා තියෙන්නේ, මොකද අපි යමුද?" කියලා අඬ ගහනවා. තේරෙන්නේ සමහර අය තියාගෙන ඉන්නවා නිවන් දකින්නකම් ජීවත් වුණොත් ඇති. නිවන් දැක්කොත් ඊට පහුවෙන්දම අඬ ගහනවා, "දැන් දැක්කනේ, දැන් යම් මාත්‍යකය" කියලා අඬ ගහනවා. ඒක අම්ම කෙනෙක් බොහොම වයසට ගිහිලා අවුරුදු 15ක් තිස්සේ බණ අහලා අවබෝධ වුණේ. ඊවස් මෙහි ඇවිල්ලා හැමතැනම බණ අහලා මෙහිදී අවබෝධයටපත් වුණා. මම අහුවා, "අම්මා කොහොමද උත්හාණය තියලා තිබ්බේ? නැගී සිටීම කොහොමද තියලා තිබ්බේ? මැරෙන්න දවසක් කලින් හරි මං නිවන් දකින්න ඕන කියලා හාමුදුරුවනේ මං හිතාගෙන හිටියේ" කිව්වා. මං ඉතින් පුදුම වුණා. මං කිව්වා, "එනම් භයානකයි නේ අම්මේ වැඩේ." "ඒ භයානක ධර්මය දැක්කනම්, ඔව් ඊට පස්සේ දවස් ගාණක් ගියාම නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද උත්ථානයේ තිබ්බේ එහෙම මැරෙන්න දවසක් තියෙන්නේ. ඊට පහුවෙන්ද නැති වුණත් කරන්න දෙයක් නැහැ. මාරයට දීලා තියෙන්නේ ලයිස්තුව ඒකයි. ඒතකොට බුදුරජාණන් වහන්සේට උනේත් ඒකයි. බුදුරජාණන් වහන්සේට මුලින්ම ආරාධනා කළා, "දැන් ඉතින් ඔයාගේ වැඩේ කරගත්තනෙ ඉන්න මාත් එක්ක යන්න" කියලා. හැබැයි හරම අදිෂ්ඨානයක් තිබුණේ නැහැ බුදු කෙනෙක්ගේ මේ මම මේ ධර්මයේ දැකලා පිරිනුවම් පානවා කියලා. එහෙනම් නමුත් අවසානයේ බුදුහාමුදුර අදිෂ්ඨානයක් දැක්ක, මේ ශාසනය පවතිනව මට දකින්න ඕන, මේ ශාසනය පවතිනව මට දකින්න ඕන, ශ්‍රාවකයෝ බිහි වෙලා ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයොත් බිහි වෙලා මේ සම්බුද්ධ ශාසනය පවතිනවා කියලා මට පේන්න ඕන. අන්න ඊට පස්සේ තමයි මම පේන්නවා කාන්නේ. ඒ தත්ත්වයට හරි ගියා. ඊට පස්සේ මාරයලාට කියනවා, මාරය කියන්නේ තමන්ගේ ඉතින් සිතම තමයි. සිතේම ඉන්දනය අදිෂ්ඨානය අවසන් වෙනවා. උනාට පස්සේ ඇවිල්ලා අඬ ගන්නකොට මුකුත් වචනක් නැහැ තියන්න වෙනවා. ඒ නිසා පින්නතුනි නිවන එහෙම දුර දාන්න එපා. තේරුණා නේද? නිවන එහෙම දුරට දාන්න එපා පින්නවත්නි. මටත් එහෙම දුරට දාන්න කියලා මාරේ අඬ ගන්නවා ඇවිල්ලා. කොහොමද අඬ ගහන්නේ? ඔබ තාම තරුණයි. දැන් ඉතින් හොඳට කාලා බීලා ඇඳලා පැළඳලා ඔය දායකයොත් එක්ක කොහේ හරි ටුවර් එකක් ගිහිල්ලා සන්තෝෂෙන් ඉන්න කිව්වා. වයසට ගියාම අවුරුදු 80ක් වගේ වුණාම බැරි නිවන දකින්න. එම කෑවනම් මොකද වෙන්නේ? එම කෑවනම් ඔය ඕනතරම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මොකක් හරි ක්‍රම වේදයක් හදාගත්තාම ඉතින් රටින් රටට යනවා. ඒ විනෝදයෙන් සන්තෝෂෙන් කියලා ක්‍රමයකට ඉන්න මන් දන්නේ සන්තෝෂෙන් ඉන්නවද කියලා. ඔව් හිතා ගන්න විදිහේ සන්තෝෂකින් කල්පනා කරන විදිහේ සන්තෝෂකින් ඒගොල්ලෝ ඉන්නවා ඉතින්. නමුත් ඒවතුල සන්තෝෂ නැහැ කියලා දන්නවනේ. ඉතින් පින්වත්නි අපි ඒක දාගත්තා නෑ නෑ මේක අදාදම කරගන්න ඕන. මාරේ ගියයි තව කාලෙකින් දකින්න ඕන කියලා. උත්සාහ කරන්න අප්‍රමාදීව ධම්මචාරී වෙන්න. ධම්මචාරී වෙලා දහම්සුව ජීවිතේ පූර්ණාවශ ලබන්න. මේ ධර්මයේ තියෙන සුවයක්නේ පින්වත්නි. ඒ දහම් සුවය ලබන්න තියෙනවා නම් ඒක මහ පුදුම පිනක්නේ ජීවිතේ වැඩි කාලයක්. ඔබ කල්පනා කරන්න මම අද ධර්ම සුවය දැක්කොත් තා දසවසක් 20වසක් 30වසක් මට ධර්මයේ සුවය ලබන්න පුළුවන් නේද? මොකද හිතන්න ඕන මං අද ධර්මය අවබෝධ කළොත් මට තව දසවසක් කරේ 20වසක් කරේ 30වසක් කරේ මට ධර්ම සුවය ලබන්න පුළුවන්. සිත සියල්ල අතහරින්න කැමති වෙන්නේ නැහැ පින්වත්නි. හිත බෑම කියලා කෑ ගහනවා. ඇයි? සිතේ පැවැත්ම අවසන් වෙනවනේ පින්වත්නි. සිතේ සියල්ල අතහැරියොත්. සිතේ සියල්ල කිව්වහම පින්වතුන්ට හිතෙන්න පුළුවන් මම මේ වස්තු සම්පත් වලට තියෙන ආසාව තමයි ඔය ආමදුරෝ අතහරින්න කියන්නේ. නැහැ මෙන්න මේව තමයි සිතේ සියල්ල කියන්නේ. රූප බලන කිසිම රූපයකට බැඳිලා තියෙනවද කියලා මේ මොහොතේම විදර්ශනා කරන්න විමසල බලන්න. රූපයකට බොහෝම හරි බැඳිලා තියෙනවද කියලා. දැන් අපි හිතමුකෝ අපේ ගෙට ආසන නැත්තම් වර්ණයකට ලස්සනකට ආසන නැත්තම් තමන්ගේ ශරීරයට හරි ආසනම් ඒක ගණන්නේ කොයි ගණේටද? රූප ගණේට. මේ සතර මහා භූතයන්ගෙන් සැඳුම්ලත් දෙයකට ඇවිල්ලා තියෙනවා නම් ඒක රූප ගණේට. හොඳයි. ඒකෙන් පාස් නම් ඒක කොහොමද දන්නේ? තමන්ම තමයි තීරණය කරන්න ඕන. ෆේල් ද පාස්ද කියලා රූපයකට ඇවිල්ලා ඉන්නවද තමන්ගේ හිත? කොයි බහර නෑ, රූපයක් මුල් කරගන්න තැනක් නෑ කියලා සනාථ කරගන්න. තියෙනවා නම් ඒවා අත්හැරලා දාන්න. අත්හැරලා දාන්න අවබෝධයේ මදි නම් ඒ ගැන සිතා බලන්න. ඊළඟට මේ නුතුනි වේදනා. වේදනාවට හරි කැමති. වේදනාවක් ලබන්න තමයි මේ ලෝකේ හැම දෙයක්ම තමයි ලං කරගෙන තියෙන්නේ. පින්නතුනි මමත් හරියට සුඛ වේදනාවට කැමති වෙච්ච කෙනෙක්. පස්සේ සුඛ වේදනාවට කැමති වෙච්ච මට සුඛ වේදනාව අත්හරින්න සිද්ධ වුණේ ඇයි? මම හිමින් සැරේ මේ සුඛ වේදනාව පරීක්ෂා කරගෙන යනකොට මට තේරුණා දුක් වේදනාව ඇතුල් වෙන්නේ මේ සුඛ වේදනාව හරහා. තවත් පැහැදිලි කළ කියතොත් සුඛ වේදනාව කිලෝ එකක් ගත්තොත් දුක් වේදනාව කිලෝ එකක් හම්බ වෙනවා කියලා. සාපේක්ෂිත ධර්මයක්. ඊළඟට බලාගෙන ගියාම කවදාවත් දුක් වේදනාවක්ම නෙමෙයි දුක් වේදනාවක් බවට පත්ුනේ. සුඛ වේදනාවක්මයි දුක් වේදනාවක් බවට පෙරළුනේ කියලා මම දැක්කා. ඔන්න ඔය විදිහට දකින්නකොට වෙන්නුතුනේ මේ සුඛ වේදනාව කියන්නේ භයානක දෙයක් කියලා සුඛ වේදනාවට මම බය වුණා. තේරෙනා නේද? දැන් සතුරන් බවට පත් වෙන්නේ මිතුරන් නම් ඊළඟට කාටද බය වෙන්නේ? මිතුරන්ට බය වෙනවනේ. මොකද මේ මිතුරුනේ කවදක හරි සතුරු වෙන්නේ. අන්න ඒ වගේ වෙන්නුතුනේ දුක වේදනාවක් බවට පත් වෙන්නේ සුඛ වේදනාවක්මයි කියලා දැනගත්තාම සුඛ වේදනාවට බය වෙනවා. මොනම වේදනාවක්වත් වැඩක් නැහැ. ඒ හැම වේදනාවක්ම පුච්චනවා හිත කියලාත් මට තේරුණා. දැන් මේ සැප වේදනාව හොයාගෙන හොයාගෙන යනවා. ඔක්කොම සැප සම්පත් ටික කාට හරි ලැබුණා කියන්නකෝ. ධන සම්පත් ටික ඔක්කොම ලැබුණා කියන්නකෝ. නමුත් සැප වේදනාව වෙනුත් මිනිස්සු දවනව නේද? දවනව නේද? සැප වේදනාව තියෙනකොට ඒක පිච්චිල්ලක් නෙමෙයිද? ධනෙ ගොඩක් තියෙන අයට, බොහෝම හැඩහුරුකම් තියෙන ස්ත්‍රීන් ඉන්න අයට, බලය කීර්තිය ප්‍රසිද්ධිය තියෙන අය, ඒගොල්ලෝ දෙවෙනවා, ඒගොල්ලෝ පිච්චෙනවා. තියෙන දේ නැති වේවි, විනාශ වේවි කියලා බයින් තැවෙනවා. එවිට තේරුණා මේ සුඛ වේදනාව කියලා එකක් එහෙම එකක් නෑ. ඒක ඇතුලේ තියෙන දුකක්මයි, ඒකිනුත් පුළුස්සනවා කියලා. පින්නතුන මතකද මේ සුඛ වේදනාවේ දුක් වේදනාවේ උපමා කරපු හැටි? මතක් වෙන්න කියන්නම්. ගෙදර ගිහිල්ලා ඕනනම් අධ්‍යයනයක් කරලා බලන්න. එක අතක අයිස් කැටයක් තියලා එහෙම අත මිටි කරගන්න. ඔන්න සුඛ වේදනාව. අනිත් අතේ ගිනි අඟුරක් තියලා අත මිටි කරගන්න. දෙකෙන්ම මොකද්ද කරන්නේ? දෙකින්ම ඔබ පුච්චනවා. දෙකම ඔබට අත පිටි කරගෙන ඉන්න බෑ. එහෙනම් මේ ලෝකේ අපරාධ මිනිස්සු මේ සැපේ කියලා හොයාගෙන යන එකත් මේ තියාගන්න පුළුවන් දෙයක් සැපවත් දෙයක් නෙමෙයි. මේ පුච්චනවා. මේ දෙකම අත්හරින්නේ. දෙකම අත්හරින්නේ. එහෙමනම් වේදනා කිසිත් වලට ආසත්ත වෙලා ඉන්නවද කියලා බලන්න. අප රූප නන්ද එයා හරි වේදනාවෙන් හිටපු එක්කෙනෙක්. මොනවා ගැනද වේදනා කරන්නේ? රූපය ගැන. අම්මෝ අපේ අයටත් ඉතින් ඒගෙන රූපෙට කැතයි කියලා කිව්වොත් එහෙම නේද? පොදුම තරහක්නේ යන්නේ. පුරුෂයන්ට නම් එච්චර තරහ යන්නේ නැහැ ඔය බඩා කියලා කිව්වත් නේද? බතලයාවගේ යුවත් එහතරහ යන්න ලේසි ඒගොල්ල ගෝමත් පිළිගන්න දැම්මම් බඩයා දැම්මම් බතලයාවගේ මාතයි කියලා. නිගමත් කියන්න ඕන ගාන්ධාවන්න බතලී කියලා නේද? සම්බෝලයක් හදලා දුන්නොත් ගනේ. ඒ තරමයි ගේන් තියන. එහෙමනම් රූපය ගැන ඔව් එතන වේදනාවක් ඉන්නවා අර රූප නන්ද වගේ. රූප නන්දට බණක් කිව්වා බුදුරජාණන් වහන්සේ තරුණ වියේ ලස්සන වියේ ඉඳලා ඇට ඇට කටු බවට පත් වෙන කම. එයාට මැවි මැවි එක පෙන්ුණා. මවල පෙන්නවා කියලා කියන්නේ ඔව් මවල පෙන්නනවා වගේම තමයි. එයාට චිත්‍රපටියක් වගේ පේන සලස්සන බණක් කිව්වා බුදුහාමුදුරුවෝ මේ රූපේ දිරා යනවා. මට නම් ගොඩක් එහෙම දේවල් කියන්න කෙනෙක් හිටියේ නෑ. මම්ම ඉමේජ් කළා බැලුවා. පිළිතුරේ මම මහාන වෙන්න කලින් තමයි පින්නතුනේ උපතේ ඉඳලා පෙට්ටියට ගිහිල්ලා පෙට්ටියෙන් වලට ගිහිල්ලා ජීවිතේ දිහා බැලුවේ මහාන වෙන්න කලින්. මහාන වෙන්න තීරණේ ගන්න කලින් තේරුණා නේද? නිගම්ම නිගම් මහාන වුන්නේ මහාන වෙන්න කලින් උපතේ ඉඳලා මරණයේ ඉඳලා මරණයෙන් පෙට්ටියට ගිහිල්ලා බැලුවා ජීවිතේ දිහා හැරිලා. ඔබත් බලලා තේනවද? එක මොහොතක ඉඳලා කල්පනා කරන්න දැන් 2021 2025 2030 2035 2040 2050 2060 2065 2065 2070 2070 බැඩ්මින්ටන් ගහනවා ඇති නේද? දෙදාස් හැත්තෑවි මැච් එක බලනවා ඇති, ලෝක කුසලානි බලනවා ඇති. දවසක් මම මක මහත්මයෙක්ගෙන් ඇහුවාම 2150 දී මොනවද කියන්නේ කියලා. පුතාලගේ ළමයි බලාගෙන ඉන්නවා ඇති කිව්වා. පන්සලේ මහදායකේ ප්‍රධාන දායකයා. දවසක් බස් කන්ඩක්ටර් කෙනෙක්ගෙන් මම අහනකොට එයත් කිව්වා 2150 දී මට බස් 4-5ක් විතර තියේ කිව්වා. මේ මිනිස්සු මැරෙන්නේ. ඒ මිනිස්සු මිනිස්සුන්ගේ ආයු කාලය දන්නේ නැහැ. මේ හැම තැනම අනතුරු වට වෙලා තියෙන්නේ. අඩියක් දුරින් ජීවිතේ අනතුරක් තියාගෙන ජීවත් වෙන්නේ කියලා දන්නේ නැහැ, කලකිරෙන්නේ නැහැ. පින්නතුනි මාරයා පෙන්නනෝනේ අතහරින්න ගියාම මොකටද ඔබ අතහරින්නේ, මොකටද ඔබ දුක් වෙන්නේ කියලා පෙන්නනෝ එක එක දේවල්. මන් දන්නේ පින්නතුනි ස්වභාව ධර්මයෙන්ම තියෙන දේවල් ඔක්කොම සුන්නත් දුහිලි කළා. අපිට නම් එල්ලෙන්න වැලක් නැති මට්ටමට මාරයා පරිසරය හදලා දුන්නා. එතකොට ඉතින් අමුතුවෙන් අත්හරින්න දෙයක් නැහැ. ආයෙ ඉතින් තිත්ත වෙන්න ජීවිතේ කටුක බවක් දැනුණා. එතකොට ඉතින් වෙනතුනේ අර එල්ලෙන්න වැලක් නැති නිසා එකම තැන එල්ලෙන්න දෙන ධර්මයේ හැරෙන්න වෙන මාවතක් නැහැ. හැබැයි එල්ලෙන්න බැරි කමක් තිබුණේ නැහැ. එල්ලෙන්න පුළුවන්. නමුත් ඒ කිසි දෙයක එල්ලුණාට වැඩක් නැහැ කියන එක ප්‍රඥාවෙන් පෙනුණා. තේරුණා නේද? එල්ලෙන්න බැරි කමක් නැහැ. එල්ලෙන්න තිබුණා. නමුත් එල්ලෙන්න යන හැම තැනකම දැක්කා මේ වැල් ඔක්කොම හයිය නැහැ කියලා. දැන් ඔයත් ඔය එල්ලිලා ඉන්න වැල් හයියයිද? ලෞකික ලෝකේ එක එක වැල් වලනේ එල්ලිලා ඉන්නේ. ඒ වැල් හයියයිද? ශක්තිමත්ද? පිදුරු ගහක් වගේ වැල. පිනතුරු මේ ලෝකෙ කොහේ එල්ලුණත් ඒ හැම එකක්ම පිදුරු ගහක් වගේ එකක්. අපි පින්නතුන් දන්න දෙයක් නේද, විදුරු ගහේ එල්ලුණාට වැඩක් නැහැ කියන එක. ඒකයි එකෙන් අදහස් වෙන්නේ. පිදුරු ගහක එල්ලුණාට වැඩක් නැහැ. ගොයෙන් ගහෙන් ඉතුරු වෙන කොටසකටනේ පිදුරු ගහ කියලා කියන්නේ. වීකර් ලයින් වුණාම ඒක හයිය නැහැ, ශක්තිමත් නැහැ. එතකොට අපි මේ ලෝකෙ මේ මොන දේකම උද්ධාමයට පත් වෙලා හිටියත් ඒ ඔක්කොම පිදුරු ගස්. ඒ වැඩක් නැහැ. ඒ කොහෙන්ද ඒක අවබෝධ කරගන්න ඕන? සිත අවබෝධද බලන්න. ඒ අවබෝධයෙන් දැන් රූප කිසිවකට ඇලිලා නැහැ, වේදනා කිසිවකට ඇලිලා නැහැ. සංඥා, සංඥා උපාදානයට අපිට එක එක සංඥා එනවා. එක එක වචන වලින් අපිට ගෞරවය දැනෙනවා, හීන බව දැනෙනවා, අගය දැනෙනවා. සංඥා, සංඥා හැමතැනින්ම එනවා. ඇස් වලිනුත් එනවා, කන් වලිනුත් එනවා, නාසෙනුත් එනවා, දිවෙනුත් එනවා සංඥා, ශරීරෙනුත් එනවා සංඥාව, මොළේටත් එනවා. අරමුණු වශයෙන් ඇති වෙන සංඥා තියෙනවා. සංඥා උපාදාන තියෙනවද? සංඥා උපාදාන තියෙනවද කියලා බලන්න ඕන මේ ඇත්තොන්ට. ඉතින් ටිකක් බැනලම බලන්න ඕන, දොස් කියලම බලන්න ඕන, නිග්‍රහ කළම බලන්න ඕන, නින්දා කළම බලන්න ඕන කොහොමද සංඥාව කියලා. සංඥා උපාදානේ කොයි විදියටද සිද්ධ වෙන්නේ කියලා, ඒක අහුවෙන්නේ කොයි විදියටද කියලා. මාව චෙක් කරපු විදිය කියන්න ඒක මිනිස්සේ. ඒ ගෙදර හිටිය තනි බල්ලේ මාව යන්න දීලා, ටික දුරක් යන්න දීලා ඉවර වෙලා ඒ මිනිස්සයා කර වැඩි බල්ල උසි ගන්නුනේ. කොහොමද වැඩේ? බල්ලුසි ගන්නවා. සාමාන්‍ය සත්තුන්ගේ ස්වරූපයක් තමයි. අපි නතර වුණොත් එහෙම ඇවිල්ලා එහෙම හිරිහැරයක් කරන්නේ, කන්නේ. එයා බය වෙනවා. එයාගේ ආත්ම විශ්වාසය නැති වෙලා යනවා. ඉතින් මෙයා මා අයියෙන් බුරාගෙන එන නිසා මං එහෙම නතර වුණා. නතර වුණාම බල්ල බ්‍රේක් ගැහුවා. බල්ල බුරු පුරා ඉඳලා ගියා යන්න. ශරීරෙත් නඩත්තු කරන්න බෑ, බේර ගන්න බෑ. මොකෝ ආයි ඉන්ජෙක්ෂන් ගහන්නේ උන්ට කියලා කවාගෙන. හැබැයි ඉතින් අර බුදුහාමුදුරන්ගේ කාලේ අර සුනක වැද්ද උසි ගැන්වෝ වගේ දෙයක් වුණා නම් ඒ පුහුණු කරපු බල්ලෝ දඩේ මල්ලන්න ඒගොල්ලෝ හපා කනු නතර වුණා. එතකොට රහතන් වහන්සේ දැනගත්ත මේ මෙතන නම් නතර වෙලා හරියන්නේ කියලා දිව්වා. තුල කියලා ගහට නැග්ගා. මොකද මේ ශරීරය නදත්තු කරන්න බෑ. ඒ නිසා අමු මෝඩ නෑ. තේරුණාද? දෙන්නත් නෑ. අමු මෝඩ නෑ. උන්වහන්සේලා මෙහෙම ඉන්න ඕන, මෙහෙම ඉන්න ඕන කියලා එහෙම දරදඬු නෑ. උන්වහන්සේලාට ඕන විදියකට ඉන්න පුළුවන්. වතුර වාගේ, ජලය වාගේ ඕනම හැඩයකට ඉන්න පුළුවන්. ඇතත් ඉන්න පුළුවන්, නැතත් ඉන්න පුළුවන්. කීර්තියේ ඉන්න පුළුවන්, ප්‍රසිද්ධියේ ඉන්න පුළුවන්, නින්දා අපහසවලත් ඉන්න පුළුවන්. හැම තැනකම පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේම ඒතම් මංගල මුත්තමං. ඒතරම් නිර්භය ස්ථානයක්. ආයි පරාජය වෙන්නේ නැති තැනකට විරජං. ජය පරාජය ඉක්මවා වූ ඉක්මවාලු ජයග්‍රහණයක්. දැන් ජයග්‍රහණනේ තියෙන්නේ. හැබැයි ජයග්‍රහණයක් හැම දෙයක් පසුපසම තියෙන දෙයක් තමයි පරාජයක් තියෙනවා. දැන් ජය පරාජය දෙකම ඉක්මවාලු කෙනෙකුට අන්න සාසනික ජයග්‍රහණය. ජයග්‍රහණයක් නෙමෙයි ජය පරාජය දෙක පරාද කළා. ජය පරාජය දෙකම පරාද කළා. එහෙනම් සංඥාවලින් අකම්පිත වෙන දර්ශනයක් ඔබට තියෙන්න ඕන. මොකද මේ සංඥාවලට කම්පිත වෙන්නේ? ඔයත්තන්ට එන අවසාන සංඥාව මොකද දන්නවද? මරණ සංඥාව. මරණ නිමිති කියලත් කියනනේ. ඕක තමයි අවසාන සංඥාව. ඔබ මහා කම්පණයට පත් කරන සංඥාව. ඒකටත් ඔබ කම්පා නොවෙනවනම් මාරය අන්න එතෙන්දි තමයි පින්නොත්තුනේ හිසේ අත ගහගෙන දුවන්නේ. මරණයටත් බය නැති මිනිහෙක් වෙන්න මොන නිවන් දකින්න නම් පින්නවත් නැහැ. මොකද කරන්න ඕන? මරණයට බය නැති කෙනෙක් වෙන්න ඕන. ඇත්ත මරණ සංඥාවට බයද? දැන් බලන්න එක එක්කෙනාගේ හදවත ගැස්සෙනවද නැද්ද කියලා ඩිඩ්ඩිග් ගාලා මරණ සංඥාවක් ආවෝ. මරණ සංඥාව කියන සංඥාව කියන්නේ ප්‍රබලම සංඥාව, සියලු සංඥා අහෝසි වෙන සංඥාව. තමන්ට හොඳ විදර්ශන ඥානයෙන් මේ මරණ සංඥාවටත් අකම්පිත මනසක් නිර්මාණය කරගන්නකොට යා මේ සංඥා උපාදානයෙන් ඉන්නේ නෑ. අපි පෙනුතින රස්සාවක රඳවගෙන තියෙන්නේ මොන මොනවා දීලාද අපිට? පඩි දීලා. ඒ පඩියට අපිට පුළුවන් අපේ මුළු කාලයම රස්සාව වෙනුවෙන් පූජ කරන්න. එතකොට අපේ මනස අපිව රඳවගෙන තියෙන්නේ මොනවද? අපිට දීපු දේවල් සහ දෙන දේවල් පිළිබඳව මතක් කරලා තියලා තමයි තියාගෙන ඉන්නේ. දැන් එතකොට රටක් පාලනය කරන්න නීතියෙන් පාලනය කරන්න කොහොමද? දඬුවම් ටිකක් පෙන්නලා, හිරගෙවල් ටිකක් පෙන්නලා සහ දඩ මුදල් ටිකක් පෙන්නලා මෙන්න මේවයි තමයි රජයක් රටක් පාලනය කරන්නේ. ඉතින් ඕ මොකටද කියලා හිතන මරාගෙන මැරෙන මිනිස්සු ඉන්නේ. මොකද මේ මිනිස්සු ධනයට බයත් නැහැ, බලයට බයත් නැහැ, දඩවලට බයත් නැහැ, හිරගෙවල් වලට බයත් නැහැ. ඉතින් මරාගෙන මැරෙන ලෝකේ හිරගෙවල් එල්ලුම් ගස් පෙන්නල වැඩක් වෙන්නේ නෑ. මිනිස්යාට කේන්ද්‍ර ගියොත් ඇවිස්සුනොත් එහෙම ඔය ඔක්කොම ටික ඉවරයි. ඒ නිසා ධර්මයේ ඒ ඔක්කොම දේවල් වලට වඩා ඉහළින් තියෙන දෙයක් දහමින් කරන්න පුළුවන්. දහමින් මිනිස්සෙක් හැඩගැස්සුවේ නැති වුණොත් නීතියෙන් පාලනය කරන්න බෑ. මොකද මිනිස්යාගේ ආවේගය ඊට වඩා ප්‍රබලයි. මේ දෙකක් තියෙනවා වෙනවල. එකක් තමයි මේ ලෝකේ තියෙන මේ විකෘති අන්ද චණ්ඩිකම්. මෙන්න මරණයට බයයි. නමුත් එයාගේ අර තියෙන චණ්ඩිකම් ඊට වඩා ඉහළට ගිහිල්ලා මැරෙන්න උනත් ලෑස්ති කියන මට්ටමට එනවා. ඒ කියන්නේ එයා මැරෙනවා. සමහර හමුදා නිලධාරීන්ගේ තියෙන අර මොරල් එක වගේ එකක්. එයාට පේනවා මැරෙනවා කියලා යනවා. නමුත් එහෙම ගියත් ඒකට සූදානම් කියන එඩිතර බවෙන් යන්නේ. ඒක ඒ මරණයට බය නැතිකම එකක්. ඒකෙන් නිවන් දකින්න බෑ. ඒ බයේ උච්චම භාවයට ගිහිල්ලා තමන්ගේ අර බය නැතුව නෙමෙයි මැරෙන්නේ. බය ගොඩක් මුසු කරගෙන මැරෙන්න සූදානම් කියන එක. ඒක මරණයට බය නැතිකම නෙමෙයි නේ මැරෙන්න සූදානම් කියන එක. මෙතන තියෙන්නේ මරණයට බය නැති බව. මරණයට බය නැති බව කියන්නේ මැරෙන්න සූදානම් කියන එක නෙමෙයි. මෙතන හොඳ විදර්ශනාඥානෙන් එයා තේරුම් ගන්නවා මැරෙන්න දෙයක් අත්හරින්න දෙයක් නැහැ කියලා. දැන් ඔයාට ගේන බෑග් මලු ඒ වගේම ගෙන ආපු ඔය උපාංගය මේව ටික ඔක්කොම ඔබ අරන් යනවා කියලා මම දන්නවනම් තැවෙන්න ඕනේ නැහැනේ. අන්න ඒ වගේ ඒක තමගේ ගෙදරට ආපු ඥාති මිත්‍රා ආව සාදකට සාදයකට ඔවුන් ගෙන ආපු වාහන බෑග් මලු ඒව මේ ඔක්කොම ඒගොල්ලෝ නැවතරයි යනවා. ඒ වගේ මේ ලෝකේදී අපිට හම්බ වෙච්ච දේවලුත් ඒ වගේ දේවල් ටිකක්. ඒ දේවල් ටික නැවත මේ ස්වභාව ධර්මයේ ලබා ගන්නවා. තේරුම් ගන්නවා යථාභූත ඥාන දර්ශනයේ වශයෙන්. එහෙනම් මේ කිසිවක් තුළදී මගේ දෙයක් නැති වෙන්නේ නෑ, මම කියලා කෙනෙක් නැති වෙන්නේ නෑ කියලා තේරුම් ගන්නවා. එවිට පිටුතුනි මොන සංඥාවක් ආවත් ඒක අපේ දෙයක් නෙමෙයිනේ, මගේ දෙයක් නෙමෙයිනේ නැති වෙන්නේ. එතකොට ආර්ය ශ්‍රාවකෙක් කරන්නේ ඉන්න තියෙන කාලයට පිළිබඳව හිතලා දුක් වෙනවා වෙනුවට හිටපු කාලය වෙනුවෙන් කල්පනා කරලා ස්තුතිවන්ත වෙනවා. බලන්න පින්තුන්ගේ හිත එතන ලෑස්තිද කියලා. මේ මොහොතේ මරණාසන්න මොහොත ලැබුණොත් ඔබ ඉන්න තියෙන කාලය පිළිබඳව හිතලා දුක් වෙනවද, එහෙම නැත්නම් ඉන්නට ලබා දුන්නු කාලය පිළිබඳව කල්පනා කරලා ස්තුතිවන්ත වෙනවද කියලා. තව මට ඉස්සරහට ඉන්න තිබුණ නේද කියලා ඒකෙන් තැවෙනවද, එහෙම නැත්නම් හිටපු කාලය පිළිබඳව ස්තුතිවන්ත වෙනවද? ඇයි මේ දේවල් මතක් කරන්නේ? එකක් තමයි ඒක භාවනාවක් මරණානුස්මතියක්. අනිත් එක තමයි පෙන්නුතුනේ අපි හිතමු මෙහෙම මරණේ කඩිර ගහලා තියෙනවා. අපි යන මේ ගමම් මගේ නිවන් මගට වැටෙන්නේ මරණේ කඩිර පසු කළාට පස්සේ. පරිපූර්ණ වශයෙන් ඔබට මුණ ගැහෙනවා මරණේ කඩේර. දැන් අපිට මුණ ගැහිලා තියෙනවා මේ වෙනකොට මේ මරණේ කඩේර ආසන්නයට ගිහිල්ලා ආයි පස්සට දූපු අය. බයි. තේරණේ මරණේ කඩේර ළඟට ගිහිල්ලා ආයි පස්සට දුවලා ධර්ම අවබෝධය මේ අහිමි වෙනවා එතකොට. යංගිසේ කෙනෙක් ධර්මයේ වෙනුවෙන් මියන්න පුළුවන් ගුණය හදාගන්න ඕනේ කියන එක අනිවාර්යයෙන් තියෙන. ඉතින් යාට පුළුවන් පින්නතුනේ මොකද හේතුව ධර්මයේ වෙනුවෙන් මේ යන්න ලෑස්ති මේ ලෝකයේ පිළිබඳව අවබෝධය හරියට තේරුම් ගත්තා. මේ ලෝක ජීවත් වීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා ධර්මයේ වෙනුවෙන් මේ යන්න ඕන. ධර්ම වෙනුවෙන් මේ යනවා කියලා කියන්නේ මේ කෙලෙස් වල මිය යාම. කෙලෙස් වල මිය යාම. ආසත්ත්ව භාවයන් වල මිය යාම. ලෝකයේ පිළිබඳ උපාදානයන් පිළිබඳව තියෙන දේවල් වලින් මිය යාම. ආසත්ත්ව භාවයකින් තොරව පරිහරණය කරන්න. ආසත්ත්ව භාවයකින් තොරව පරිහරණය කරන්න. කිසිදු සංඥා උපාදානයක් නොමැතිනම් කිසිදු සංඥා උපාදානයකුත් නොමැතිනම් දැන් රූප නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ. විඥාන උපාදානය ශරීරයට දැනෙන දේකුත් තියෙනවා, මනසට දැනෙන දේකුත් තියෙනවා, විඥානයක් තියෙනවා. ගහකටත් තියෙනවනේ එක විඥානයක් තියෙනවා කියලානේ කියන්නේ. ගහකටත් තියෙනවා දැනෙන ස්වභාවය. ඒක රහතන් වහන්සේගේ විඥානයේ ක්‍රියාවලිය තමයි ගහේ තියෙන්නේ. ඒ ගස් කියන්නේ රහතන් වහන්සේලා. ඒගොල්ලොත් ලස්සනට වැඩෙනවා, පළදාව දෙනවා, ඒ කොළ තියෙනවා, ඉතින් වැඩිමක් තියෙනවා, ජීවයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. නමුත් රහතන් වහන්සේ නමක් ඔය ගහක් දිහා බලාගෙන ඉන්න ඔබට රහතන් වහන්සේ හඳුන ගන්න පුළුවන්. ඔය ගස් කොළන් කියන්නේ රහතන් වහන්සේලා. බණ කියනවා ඒත් නියද අපිට ඇහෙන්නේ. හරි විදියට නම් ඒ බණ ටික කියන්න ඕන අපිත් අන්න ඒ විදියටමයි. ඉතින් නිහඬව හිටියට මේ ඇත්තන්ට ඉතින් තේරෙන්නේ නෑනේ. එක්කෙනෙක්වත් එන එකක් නෑ. මොකක් හරි ඉතින් හාමුදුරු කියවන්න ඕනේ. ඒක නිසා කියවනවා. නැත්තම් ධර්මයේ සෑම විටම නිහඬයි. නිහඬ බව පිළිබඳව කියා දෙන්නයි මේ හඬ නගන්නේ. ඉතින් රහතන් වහන්සේලා ඒ ගස් වලින් දකින්න පුළුවන්. රහතන් වහන්සේගේ ස්වභාවය. අපේ විඥානේ මොකද කරන්නේ? දැන ගන්නවා. හැමදේම දැනගන්න පුළුවන් අපේ පින්නතුන්ට. හොඳ දැනගන්නවා නරක දැනගන්නවා ඒ ප්‍රභේදන දැනගන්නවා භාෂාව දැනගන්නවා භාෂා අර්ථ දැනගන්නවා ඒවැ වටිනකම් දැනගන්නවා නේ හැමතිස්සෙම දැනගන්නවා 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 අපි ඉතින් ඔහොම ගිහිල්ලා ආනන්ද හැඳුනක් බණ ටික අහලා නිවනක් දැනගන්නවා නිවන දැනගන්න පුළුවන්ද යන්නේ එනතුරු නිවන දැනගන්න බෑ. දැන ගැනීම අවසන් කරන තැන තියෙන දෙයක් එක නිවන. නිවන දැනගන්න බෑ. නිවන දැනෙන්නෙත් නෑ පින්වත්නි. දැනගන්නත් බෑ දැනෙන්නෙත් නෑ නිවන. දැනෙනව නම් නිවන නෙමෙයි. නිවන නම් දැනෙන්නේ නෑ දැනෙනව නම් නිවන නෙවෙයි. මම රහත් නම් රහත් නොවේ. ඒ කියන්නේ අද දැනෙන්නේ මම රහත් කියන. එහෙනම් රහත් නෙමෙයි. ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ ඔය හිටිය බුදුවරු සත්බුදුවරු හිටියනේ. එද සත්බුදුවරු ඉන්න අතරේදී බුදුරජාණන් වහන්සේ මතක් කළා මං ඔය එක බුදුවරයෙක්වත් නෙමෙයි කියලා සිංහල වචනේ මං කිව්වොත් කිව්වේ. බුදුහාමුදුර දේශනා කරේ එහෙමයි. මම ඔය එක බුදු කෙනෙක්වත් නෙමෙයි. ඔය එක බුදු කෙනෙක්වත් නෙමෙයි මං. බුදුහාමුදුරු කෙනෙක් සැබවිටම කෙනෙක් හඳුන්වලා දුන්නේ නෑ බලන්න කියලා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන බුදු වදන හැම විටම ප්‍රකාශ වුණේ. ඔබ ධර්මයේ දකින්න ඒ තුලින් බුදුවරු දකින්න. එහෙම නැතුව මේ බුදු කෙනෙක් හොයන්න එපා. මං සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ සම්මා දිට්ඨි වගේ. සම්මා දිට්ඨි කියන්නේ දිට්ඨි නැති බවනේ. එතකොට සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද? මම ඔය කිසි බුදු කෙනෙක් නෙමෙයි. මම මේ ධර්මයේ තේරුම් ගත්ත මුල්ම අලුත බණක් කියද්දී මම එක අවස්ථාවක මේ දේශනා කරා මෙන්න මෙහෙම දේශනයක්. මොකද්ද? බුදු වෙලා ඉන්නේ ඔය ඇත්තෝ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා නැහැ කියලා. දැන් ඔය ඇත්තෝ තමයි බුදුහාමුදුරුවන්ට බුදු 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 බව දීලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා නැහැ. දැන් අර මාව සමහර කට්ටිය සෝවාන් කරලා දිනනවා, සමහර කට්ටිය සකදාගාමි කරලා දිනනවා, සමහර අය අනාගාමි කරලා දිනනවා, සමහර කට්ටිය රහත් කරලා දිනනවා, සමහර කට්ටිය මම දන්නේ මම බුදුත් කරලා දිනනවද කියලා. නමුත් මට ඔය එකක්වත් මං ගත්තේ නැහැ. ඒ කියන්නේ බුදුරු බුදුවරු බුදු වෙලත් නැහැ, රහතුන් රහත් වෙලත් නැහැ. ඔබට ඒක තේරෙනවද? එහෙම වෙලා කියලා ගත්තනම් රහත් නෙමෙයි. එහෙම වෙලා කියලා ගත්තනම් බුදු නෙමෙයි. මොකද ඒක සංඥාවක්, වේදනාවක්, විඥානයක්. එහෙම විඥානයක් වැඩ කරන්නේ නැහැ. මම බුදුන් කියලා විඥානයක් වැඩ කරන්නේ නැහැ බුදු කෙනෙක් ළඟ. මල් ලෝකේ පළවෙනියෙක්, දෙවෙනියෙක්, තුන්වෙනියෙක්, හතරවෙනියෙක් කියලා එහෙම එකක් වැඩ කරන්නේ නැහැ. ඉතින් පින්වතුනි මේ විඥාණයෙන් බේරෙන එක ලොකු සටනක් දෙන්න ඕන දෙයක්. විඥාණයෙන් බේරෙන්නේ දැනුම කියන පිනතුනේ හිස රදේ හැදෙන දෙයක්. දැන් මම ওই දැනුම පිළිබඳව දන්න මහාචාර්යවරු කීප දෙනෙක් එක කතා කරලා දෙනවා. ඒ ඇත්තෝ කියනවා හාමුදුරනේ දැනුම කියන්නේ මහා පුදුම වේදනාවක් කියනවා. ඇයි ඔක්කොම ඔළුව ටික දරාගෙන ඉන්නේ? පුදුම වේදනාවක් කියනවා. දැනුම හරිම වේදනාවක්. ඇත්තෝ පොඩ්ඩක් ඔය දරාගෙන හරි මේ වැඩ කරන එක නෙමෙයි, අර දැනුම් සම්භාරයක් ඔළුවේ ගොඩ ගහගන්නේ මහා බුදුම බරක් බලන්න. නිකන් හේ ගිහිල්ලනේ ඉන්නේ මහාචාර්යවරු ටික ඔක්කොම, නිකන් හේ ගිහිල්ලා වගේ වේලිලා වගේ ඉන්නේ. ඒ කියන්නේ හරි අපහසුතාවයෙන් ඉන්නේ මනුස්සයා. මුලක් මතක අගත් දන්නේ නැති දේවල් පොත්වල තියෙන දේවල් කියාගෙන යන්නයි තියෙන්නේ. හරියට ඔය ලංකාවේ ඉංජිනේරුවරු ඕස්ට්‍රේලියාවේ පාරවල් හදාපු හැටි හොයාගෙන ඇවිල්ලා පාරවල් හදනවනේ. දැන් මනුස්සන්ට යන්න හරි අමාරු ඒකනේ. මනසන්දිය කුඩයි පින්වතුනි අර එළියට තියෙන පාරට වඩා. මනසන්දිය ටික ලොකු වෙන්න එපැයි. දැන් ඔය ඕස්ට්‍රේලියාව වගේ හදලා තියෙන සියලුම වාහන කාර්වලට යන්නනේ. එතකොට ඒ කාර්වලට යන්න තියෙන පාර ගෙනල්ලා මෙහෙ දැම්මම මෙහෙ යනවා, බක්කි කරත් යනවා, ත්‍රී වීලර් යනවා, මොටෝ සයිකල් යනවා, හැම එකම යනවා. ඒ මන්සන්දිය කුඩා කරලා මේ කළා හදනවා. මෙලෝ මලයක් නැහැ, දෙපැත්තට යන තියෙන පාරක එක වාහනයක් යන තැනින් හදනවා. ඒක මන්සන්දිය දෙපැත්තටවත් බෙදෙන්නේ එතනවත් හදන්න ඕනේ කි එහෙමවත් හදන්නේ මේ ඉංජිනේරු මුකුන්ද කියලා හිතනවා වෙලාවකට. මේ මිනිස්සු එක අවුරුදු 50කට 100කට ඉස්සරහට හිතලා කරන්නේ. කොහේ හරි රටක ගිහිල්ලා කොපියක් ගෙනල්ලා අමු අමුවෙන් ඒක මෙහෙ ගෙනල්ලා ගහනවා. මෙහෙට ඒ කානුව ගැලපෙනවද, ඒ පද්ධතිය ගැලපෙනවද, මේක සුද්ධ කරන්න පුළුවන්ද, මේක ක්‍රමවත්ද, ඒ මොකවත් නැහැ සමහර තැන්වල. ඔය චීන හදපු හයිවේස් එක මේ හොඳයි. මම කියන්නේ අපේ මේ ලෝකල් උන්නහෙලා කරන වැඩ ටික. සමහර අය මෙතන ඉංජිනේරු ඉන්නවද දන්නේ. නමුත් මට නම් කිසිම පැහැදීමක් නැහැ සමහර ක්‍රියාවන් වල තුලදී තියෙන වැඩ පිළිවෙල. පාර මැනලා මැනලා ඇදේට හදනවා. දැන් බලන්න දවස් 30ෙම මැනනවා. වංගු තියෙන තරමක් තියෙන ලංකාවේ. ඔච්චර මයින්වන ටිකක් කෙලින් හදාපියව කොහොම. පොඩ්ඩක් ඇද නැති කරලා. එහෙම නැහැ. මැනලා මැනලා ඇදේට හදනවා. ඇදේට මැනලා. ඒ නිසා දැනුම කියන එකට එහා ගියපු අවදියකින් බලන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න ඕන. දැනුම කියන දෙයට එහා ගියපු අවදියකින් බලන්න පුළුවන් වෙන්න ඕන. එසා විඥාණයට ගත හැකි දෙයක් නෙමෙයි විනතුරි නිවන. විඥානයාගේ නිරෝධයම නිවනයි. තව එක තේරෙන්නේ නැද්ද පින්වතුනි? දැන් අපි හිතමුකෝ දැන් මේක දැන් මෙහෙම තිබ්බට මේක විඥානය කියලා කියන්නේ අපි. මේ අත මෙහෙම තිබ්බට දැන් මෙතෙන්දි විඥානය කියලා කියන්නේ. විඥානය කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාවට. දැන් මේ අතට මේක අල්පෙනිත් එකකින් හරි කට්ටකින් හරි අනින්න ඕන. මෙන්න දැන් තමයි විඥානය. තේරුණානේ? ඒවල අපි නිසලව මෙහෙම ඉද්දී විඥානය නැහැ. ඒක ස්පර්ශ වෙනකොට තමයි දැනීම හටගන්නේ. අපි නිකන් ඉන්නේ වෙනතුනේ. අපි ආධ්‍යාත්මික විඥානය දැනුම හඹාගෙන යන උපාදානයන් හඹාගෙන ගිහිල්ලා අලව ගන්නවා. ලෝකේ අරුතක් ඇති, හරයක් ඇති, වටිනාකමක් ඇති කියලා. මොකක්වත් අරුතක් නැහැ, වටිනාකමක් නැහැ. මේ විදියට මනස පිහිටවා ගන්නකොට තමයි පින්නතුරි මනස නිදහස් වෙලා අපි උපාදාන ශක්තිය අභිභව අතික්‍රමණය කළ ලෝකේ දකින්න පුරුදු වෙන්නේ. ඒකයි අපි මේ මතක් කරන්නේ. මේක සංකල්ප හදා ගන්න නෙමෙයි, ප්‍රත්‍යක්ෂ කරන්නයි තියෙන්නේ. සංඛාර හදා ගන්නවා. කොහොමද සංකාරය? ඔය ඉතින් බෙමෙතර මේ මේ සමාජ ජීවත් වෙන මිනිස්සු එක එක සංකාර ලෝකවල තමයි ජීවත් වෙන්නේ. එක එක සංකාර හදාගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. අපි සංකාර ගැන කතා කරේ නැති නිසා සංකාර එක එක විදියට හදනවා. දැන් ඔන්න ස්වාමීන් වහන්සේගේ බණ අහලම සංකාර කී දෙනෙක් කී විදියට හදාගෙන යනවද? එක එක විදියට රැස් වෙන්නේ. තමන්ගේ චරිතයට අනුව තමයි ගොඩක් අයට ඒ බණ ටික ඇහෙන්නේ. ඥානේ ප්‍රමාණයට ඒ බණ ටික ධර්මය ඇහෙන්නේ. සමහර අය හොඳයි කියනවා, නරකයි කියනවා, ගැඹුරුයි කියනවා, සරලයි කියනවා, තේරෙන්නේ නැහැ කියනවා, විකෘති කියනවා, ප්‍රකෘති කියනවා, නොඇසූ දහමක් කියනවා, මේ 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 වැරදි කියනවා, හරි කියනවා. ඒ ඔක්කොම ඒ ඇත්තන්ගේ සංකාර. මගේ දහම තුල වචන නැහැ. ඒ ඇත්තන්ට වචන වගේක් අහු වෙලා ඒ වචන වලට නිර්වචන ටිකක් දීගෙන යනවා. අන්න ඒකට කියන සංකාර රැස් කරගෙන යනවා. මාගේ දේශනාව තුල වචන නැහැ. ඒක ඉතින් අඳුන ගන්න පිළිතුරු කවදක හරි. සබ්බේ වචනත් නැහැ, අසබ්බේ වචනත් නැහැ, ප්‍රකෘතිත් නැහැ, විකෘතිත් නැහැ, මොකක්වත් නැහැ. ඒසා සංඛාර ගොඩ ගහ ගන්න එපා. යම් කිසි කෙනෙක් යම් සමාධියක් භුක්ති විඳිනවද, රූප නැති, වේදනා නැති, සංඥා නැති, සංඛාර නැති, විඥාන නැති, අන්න එකට කියනවා සම්මා සමාධි කියලා. යම්කිසි කෙනෙක් සිහියක් පවත්වනවද, රූප නැති, වේදනා නැති, සංඥා නැති, සංඛාර නැති, විඥාන නැති, අන්න එයාට කියනවා සම්මා සති කියලා. අන්න එතනයි තියෙන්නේ පිනතර සම්මා සති. යම්කිසි කෙනෙක් දැක්මක් පවත්වනවද, රූප නැති, වේදනා නැති, සංඥා නැති, සංඛාර නැති, විඤ්ඤාණ නැති, අන්න එකට කියනවා සම්මා දිට්ඨි කියලා. මේ දහමට අනුව ගැඹුරෙන් ගැඹුරෙන් හිතනකොට වෙනතුනේ ඔබ ළඟ තියෙන අවිද්‍යාත්මක ශක්තියක් බලයක් තිබුණොත් මෝහාන්ධකාරයක්, ඒ බලය ඒ ශක්තිය පලා යන ධර්මය ගැන ගැඹුරෙන් හිතන්න ඕන. ධර්මය ගැන ගැඹුරෙන් හිතන්න ඕන. ඒක හරියට මේ වගේ, අපි ගමුකෝ මේ දවස්වල මේ කෝවිඩ් එන්නත ගහනවනේ, අපි ගමු ඒ සිලින්ජරේ උදාහරණයට. දැන් මේ සිලින්ජරේට කරන්නේ මේක ඇතුළට අර ලික්විඩ් එක අරගෙන ඒක මෙහෙම් ප්‍රෙෂර් කරනකොට අර පැත්තෙන් ඔය එන්නත ඒ තියෙන දියරය පිටත් වෙලා යනවා. ඒ වගේ තමයි පිරුතුනේ අපේ මනසත්. අපේ මනසේ තියෙන අවිද්‍යා සහගත බලවේගයක් තියෙනවා නම් ඒක අපි මෙහෙන් විද්‍යාත්මකව ඒක තල්ලු කරනකොට එයින් ඒක අයින් වෙලා යනවා. යංකෝ බික්කු දුක්ඛං තත්‍රතේ චන්දෝ පහතබ්බෝති. ඔබ බලන්න ඔබේ දුක මොකද්ද කියලා අඳුනගන්න. ශාරීරික වශයෙන් ගත්තොත් එහෙම මෙතන ඉන්න පින්නතුන් එක එක තැන්වලනේ දුක් තියෙන්නේ, ලෙඩ තියෙන්නේ එක එක තැන්වල. එතකොට ඔය පින්නතුන් බෙහෙත් ගන්න එකම තැනට නෙමෙයිනේ, ඒ ඒ තැන්වලටමයි බෙහෙත් ගන්නෙ. එතකොට අපි හිතමු උදාහරණයක් වශයෙන් කට්ටක්. කට්ටිය කැලේකට ගිහිල්ලා ගේ එළියට එනකොට ගම්නක් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ එක එක තැන්වල කටුව ඇල්ලලා එක්කෙනෙක්ගේ දුක තියෙන්නේ එයා බලනවා අතේ අතේ තමයි යාගේ කට්ටක් ඇල්ලලා එයා අතින් කට්ට ඉවත් කරගන්නවා. තව එක්කෙනෙක්ගේ කකුලේ කට්ටක් ඇල්ලලා ඒක ඉවත් කරගන්නවා. සමහර එක්කෙනෙක්ගේ ඇඟේ අතේ පයේ කටුව ඇල්ලලා ඒ තැන්වල ඉවත් කරගන්නවා. ආන් මේ වගේ තම තමන්ගේ දුක තියෙන්නේ කොතනද? දුක විෂමයි විවිධයි. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට අන්නේ දුක ඉවත් කිරීමමයි නිවන කියලා කියන්නේ. දුක්ඛයාගේ ප්‍රහාණයමයි නිවන කියලා කියන්නේ. ඒ ඇරෙන වෙන මොකක්වත් දෙයක් නැහැ. දුක්ඛයාගේ නැතිවීම දුක නම් තමයි නිරුද්ධ කරනවා නම් නිරුද්ධ කරන්න තියෙන වෙන දෙයක් නැහැ. එහෙනම් ඔබට දුක තියෙන්නේ කොතනද කියලා ඔබ හොයාගන්න නැතුව නිවන තියෙන්නේ කොතනද කියලා ඔබට හොයාගන්න බෑ. මොකද වචනේ? ඔබට දුක තියෙන්නේ කොතනද කියලා ඔබට හොයාගන්න බැරුව ඔබට නිවන තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න බෑ. ඔබට දුක තියෙන්නේ කොතනද කියලා හොයාගන්න පුළුවන් නම් ඒ දුක ඔබට නිරෝධ කරන්න පුළුවන් නම් එතනම නිවන තියෙනවා. දැන් පිටුතොන්න මේක කෙලවර මුල මැද අග සමහරලාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔව්. ඒකට ඔබ මොකද කරන්න ඕන? ඒ ගැන තව තවත් නුවණින් බලන්න ඕන. නුවණින් බලන්න තමා තුල පැහැදිලි වීම සිද්ධ වෙනවා. ඒ නිසා අපගේ දේශනාව සම්මර්ෂණය සඳහා විදර්ශනාව සඳහාමයි. ඒ කාලේ මිනිස්සු නිවන් දැක්කේ ඒ උගටිතඥ මිනිස්සු හිටපු නිසා, ඤෙය්‍ය මිනිස්සු හිටපු නිසා. හොඳට ඒවා පිළිබඳව නුවණින් බැලුවා. දැන් මං දන්න එක මිනිස්සෙක් හිටියා අපේ මේ. ඒ මිනිස්සයාගේ පොඩි කාලේ ඉඳලම චරිතය තමයි යමක් කිව්වහම මෙන්න මෙහෙම ඇස් දෙක පුංචි කරගෙන පින්වත්නි නල්ල රැලි ගහගෙන හැමදේම කල්පනා කරනවා. හැමදේම කල්පනා කරලා ටික වෙලාවක් ඉඳලා තමයි උත්තරයක් දෙන්නේ. ඒ කියන්නේ මිනිස්සේ මොන වගේ චරිතයක්ද? නුවණින් කල්පනා කරලා යමක් කියන මිනිස්සේ. ගෙදර ගෑනු මිනිස්සයා ගෑවුවත්, වෙන යාළුවෙක් ඇවිල්ලා මොකක් හරි කිව්වත්, කවුරු හරි මිනිස්සෙක් මොනවා හරි දෙයක් කිව්වොත්, ඒ මිනිස්සයා මං හිතන්නේ වැරදි පරමාර්ථයෙන් උපායක් යොදන්න අදහසින් නෙමෙයි, ඒක හරිදී හොයන්නේ සඳහා හොඳට මෙහෙම කල්පනා කරනවා. නල්ල රැලි ගහගෙන කල්පනා කරනවා. කරලා ටික වෙලාවක් ඉන්න ඉඳලා තමයි උත්තරයක් දෙන්නේ. මේ මිනිස්සේ කල්පනා වඩුවක් නෙමෙයි. නමුත් මිනිස්සේ කල්පනා කරනවා, අදහස් කරනවා, මම මේකට නිකන් උත්තරයක් දීලා හරියන්නේ නැහැ. ගැඹුරින් බලලා දෙයක් තේරුම් අරගෙන මම උත්තරයක් දෙන්න ඕන කියලා. එතකොට මෙයාගේ හොඳ චරිතයක් ඒක, හොඳ ගුණාංගයක්. හොඳ ගුණාංගයක් මේ විදර්ශනා ගුණාංගයනේ. ඉතින් මේ මිනිස්සයාට මම කිව්වේ වෙනතන ජීවිතේ දකින්න අවදිය සිද්ධ වෙන එක වචනයයි. එයා කිව්වා අපි හාමුදුරනේ අපිත් හොයන්නේ ওই නිවනක් දහමක් තමයි. අපිට ඒක කවුරුත් කියා දෙන්නේ නැහනේ. ඉතින් මම එතුමන්ට දුන්න උපදේශය තමයි ඔබතුමා මෙච්චර දවසක් ඉන්ද්‍රියන් පහෙන්නේ ඕක හෙව්වේ. ඔය නිවන හෙව්වේ ඉන්ද්‍රියන් පහෙන්නේ. ඕක පහෙන් තොරව බලන්න. දැන් පින්නතුන් හිතන්නේ දැන් මේ කාරණයට දඩස් ගාලා උත්තරයක් දෙයි කියලාද මිනිස්සයා? දුන්නේ නැහැ. හොඳට නිහඬ වුණා. මිනිස්සයා ගැඹුරින්ම මේ කාරණය පිළිබඳව බැලුවා. අහලා තිබිලත් නෑ. එතකොට එයා මේ ඉන්ද්‍රයන් පහෙන් තොරව කතන්දරයක්. මේ මිනිස්සයා කිව්ව ඒ වෙලාවෙම ජීවිතේ විශාල වෙනසක් ඇති වුණා. පහෙන් තොරව බලන්න ඉගෙන ගත්තා. ඉතින් බලන්න ඔබටත් කියන්නේ මං ඒක, එතුමන්ටත් කිව්වේ ඒක. එතුමන් ඒ ගැන ගැඹුරින් කල්පනා කළා. ඔබ තාම අහගෙන ඉන්නවා. එහෙම තාම අහගෙන ඉන්නවද? ඔබත් මේක දිහා බලන්න, පහෙන් තොරව බලන්න කිව්වා. ඉතින් පහෙන් තොරව බැලුවා නම් ඔබ නිවන් දකින්නවා. පහෙන් බලන නිසා තමයි නිවන නැත්තේ. ඔබට නිවන පේන්නේ නැත්තේ පහෙන් බලන නිසා. ඒකට එක පාරට උත්තරයක් දෙන්න යන්න එපා. එහෙම වුණොත් ඒක හරි ආවේගශීලී උත්තරයක් වෙයි. ඒක මට දොස් කියයි, ඒක දහම්ර දොස් කියයි, ඒක මට තේරෙන්නේ නැහැ කියලා කියයි. ওই වගේ වචනයක් කියයි. ඒ කතන්දර මුකුත් කියන්න එපා. පළවෙනි කාරණේ උත්තරයක් දෙන්න කලබල වෙන එක නෙමෙයි. ඔබ මේක ගැඹුරින් පරිශ්‍රණය කරන එක. ඒ වචනේ ගොඩාක් මේ අපේ වෙනතුන්ට මෙතෙන්ට ගැළපෙනවා. කොච්චර ධර්මය දැනගත්තත් ඔබත් පහින් නේද තාම හොයන්නේ. පහින් තොරව බලන්න. දැන් ඔබ විශ්වාස කරනවා සාමිනාස මේ දැන් මේ මොහොතේ පහින් තොරවයි බලාගෙන ඉන්නේ ඔබ දිහා කියලා. පහ ඉක්මවල බලන් ඉන්නේ කියලා කාටවත් පේනවද? පහක් ඇතුලේ කොටු වෙලා හිර වෙලා ඉන්න මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා පහෙන් තොරව. හරියට වෙනතුනේ අර කුරුළු කූඩු වල ඉන්න කුරුල්ලෝ දිහා බලාගෙන යනවා වගේ නිදහස් මිනිස්සෙක්. සත් උද්‍යානයට ගියාම ඉතින් මාළු ටැංකිය දිහා කුරුල්ලෝ දිහා බලාගෙන මිනිස්සු යනවනේ. ආන්න ඒ වගේ මම මේ පුදජන ලෝකෙ මිනිස්සුගේ ජීවිත දිහා බලාගෙන මම සංචාරයේ යෙදෙනවා. ඒ නිසා කූඩු ඇතුළ හිර වෙලා කෑක ගහ ඉන්නවා අර කුරුල්ලෝ වගේ. දේ අර කෑම ටිකක් එකට හම්බ වෙනවා, චූටි ඉඩකඩක් තියෙනවා, පිහාමිනවා, සීමා සහිත යම් කොටුවක ඉන්නවා. මොනවද කූඩු? ආගමික කූඩු, ජාතික කූඩු, වාර්ගික කූඩු, පුජ්‍යල කූඩු, දෘෂ්ටිමය කූඩු තමයි තියෙන්නේ. කූඩු ඇස්සේ තමයි ওই මිනිස්සු ඉන්නේ. සියලුම මිනිස්සු කූඩු වල ජීවත් වෙන්නේ. කූඩු සෑදෙන්නේ ලී වලින්ම, දැල් වලින්ම, යකඩ වලින්ම පමණක් නෙමෙයි. මිනිස්සු සංකල්ප වලින් මිනිස්සු කූඩු වෙලා නිදහස නැහැ. මමත් ඉස්සර කූඩු වෙලා හිටියා. ඒ කූඩු ඇතුළේ ආව ප්‍රෙෂර් එක කියන්නේ වෙනතුනේ පුපුරන තරම් ප්‍රෙෂර් එකක් ආවා. පස්සේ මම තේරුණා මේ නිකන් අර කූඩු ඇතුළේ ඉද්දි නිකන් කූඩුව තරම ලොකු වුණා, මහත් වුණා වගේ එකක් වුණා. ඒක කූඩුව ඔරොත්තු දෙන්නේ. දැන් කොහොම අලියෙකුට ඉන්න බෑනේ ගිරා කූඩුවක. ඒ වගේ මේ කූඩුව බිඳ දාලා නිදහස් වෙන්න ඕන. මොකක් හරි සංසාරගත පුරුද්දකට මට කුඩා කාලේම නිරායාසය කියන එක වමනා වුණා. මං හෙව්වේ නිරායාසය. මට ඒක තාම මතකයි. ඒ දහම් වචනය නිකන් වැටහිච්ච වෙලාව, අවබෝධ කරගත්ත වෙලාවක් නෙමෙයි වෙනතු, නිකන් වැටහිච්ච වෙලාව මට මතකයි. ඒක මට ඒ මගේ ජීවිතේ වෙනස් කරපු තැන කියලා මට හිතෙනවා. ඒක ඔය ඇඹිලි පිටියේ තියෙනවා, මේ මහවැලි ක්‍රීඩාංගණය තියෙනවා. ඒ ක්‍රීඩාංගණයේ අයිනේ තියෙනවා බෝගහක් තියෙනවා. ඕනනම් ළඟට ගියොත් එහෙම බලන්න. හරිද? ඔය බෝගහ ළඟ මම යාළුවොත් එක්ක අපි සෙල්ලම් කරන්න, සංගීතය පුරුදු වෙන්න, මේ ඒක ඒක තමයි කරන්නේ. කලා කටයුතු කරන්නේ, දුවන්නේ, පනින්නේ, කරණම් ගන්නේ ඔක්කොම. මේ එනකන් මම පොතක් අරන් යනවා. පොතක් අරන් ගිහලා ඒ අරන් යන්නේ පොත් අරන් යන්නේ ඔය චිත්‍ර කතා කියවන්න ඒව මේ පොත් නෙමෙයි. මං අර යන්නේ රේණුගානේ චන්දවිමල නායක හඳුනගේ පොත් ටික. තරුණෙක් ඔව කියනවාද? මම යාළුවන්ට පෙන්නේ තියෙන කියවන්නේ. ඒ කියවගෙන යද්දි තමයි මේක පහළ වෙන්නේ. අපි ආයාසයෙන් ඉන්නේ. අපි මේ මොනව කරත් මේ hina වුණත් කතා කළත් මේ මගුල් ගෙදර ගිහිල්ලා රඟපෑවත් මල ගෙදර ගිහිල්ලා රඟපෑවත් කොතන මේ යාළුවොත් එක්ක මේ කිචිබිචි කියවුවත් මේ කරන්න රඟපෑවා මේ ආයාසයක් තියෙන්නේ. මේ ඇත්ත නෙමෙයි. ඇත්ත තියෙන්නේ වෙනම තැනක ගැඹුරු මනසේ. මේ ඇත්ත නෙමෙයි. මේ ඔක්කොම රඟපෑම. අර මොනෝම දෙයක් තිබුණත් අපි යාළුවෙක් හරි කවුරු හරි ආවම ඒ ඔක්කොම අමතක දාලා අර යාළු ස්වරූපයට ඇවිල්ලා හායි හොයි කියලා ඔන්න වැඩේ පටන් ගන්නවා. ඔහු අපිට රඟපානවා, මම ඔහුට රඟපානවා. ඒකවල දෙන්නම හිතනවා තනියෙන් ගිහිල්ලා අරිය සතුටෙන් ඇති කියලා මං හිතනවා. ඊට පස්සේ එයත් හිතනවා මම සතුටින් ඇති කියලා. තේරෙන්නේද? ඔය ඔබ තමයි වැත්තන්ට ඔය මගුල් ගෙදරදී මල ගෙදරදී හම්බෙන යාළුව අතර තියෙන ප්‍රශ්නේ. ඈ අපිට හිතෙනවා මේ නෝන ඇවිල්ලා කියන බලන්න ඒගොල්ලෝ කිරිල්ලි කුරුල්ලයි වගේ ඉන්න හැටි සමගියෙන් කියලා. ඒගොල්ලොත් ඒ ගෙදර ගිහිල්ලා කතා කරන්නේ බලන අර අනිත් දොන්න ජෝඩුවනේ කිරිල්ලි කුරුල්ලයි වගේ නේද? ගෙදර මහරා මරා ගන්නවා. අපි කොහොමද හිතනවා එයා පවුල හොඳින් ඉන්න ඇති කියලා. උපමා ගන්නවා. මෙන්න මේක තමයි තියෙන්නේ. ඒස ආයාසේ නිරායාසයක් බවට පත් කරගන්න. ඒ සාර පේන ලෝකේ ජීවිතයට වඩා තමන්ට පේන ජීවිතේ මට වැදගත් වුණා. මං අදත් ජීවත් වෙන්නේ, ඊටත් ජීවත් වෙන්නේ මට වැදගත් වුණේ මට පේන ජීවිතේ තමයි මට වැදගත්. අනුන්ට පේන ජීවිතේ නෙමෙයි මට වැදගත්. මට මාව පේන ජීවිතේ. ඔබට ඔබව හොඳට ලස්සනට පේන්න ඔබ සලස්ස ගන්න. ඔබට ඔබව ලස්සනට පේනවද? ඔබට ඔබ හොඳ පෞරුෂයකින් පේනවද? ඔබට හොඳ ඔබව අභිමානයකින් පේනවද? ඔබට ඔබ හොඳට නිවුණු ගුණයකින් පේනවද? ඔබට ඔබ සාර්ථකව පේනවද? ඔබ සාර්ථක වෙන්න ඔබටම ලෝකෙට සාර්ථක වෙන්න ඕනේ. ඔබ ඔබටම සාර්ථක වෙන්න. ඒ සාර්ථකත්වයේ උදාකරණ ගන්න කෙනා භෞතික ලෝකේ සාර්ථකත්වයත් ආධ්‍යාත්මික ලෝකේ සාර්ථකත්වයත් දෙකම ජය ගන්නවා. වැදගත් වෙන්නේ හැම මොහොතකම පරේක්ෂණය, සම්මර්ෂණය, ගැටලුව ගැටලුවට විසඳුම. ගැටලුව එකක් නෙමේ මානසිකවත් භෞතිකවත් තියෙන්නේ. ඒක දහස් ගණනින් කෝටි ගණනින් වෙන්න පුළුවන්. එමනම් ප්‍රඥාවන්ත භාවය කියලා කියන්නේ පින්නතුනේ කොච්චර දහස් ගණනක් කෝටි ගණනක් ආවත් ඒ සියල්ලම නිවැරදි ලෙස දකිමින් ඒ මොහොතේම ඒවට විසඳුමක් සිතෙහි පිළියමක් දකිනවා. සියල්ල පැහැදිලිව දකින තැන සියල්ල නිවැරදි වෙනවා. බුදුහාමුදුරුව උපමා කරේ බුද්ධෝ සූර්යෝ තමෝනද. බුදුහාමුදුරුව හිරු වගේ කියලා කියනවා. ගැටලුවක් නැහැනේ, හැමදේම පැහැදිලි නේද? කිසිම ගැටලුවක් නැහැ, හැමදේම පැහැදිලි. අපි බොහෝම දියුණු මනුෂ්‍ය ආත්මයක් ලැබලා මේ මහා බලන්න මෙච්චර හොයාගෙන යනවා. මේ පහුගිය දවස්වල අඟහරු ලෝකයටත් ගියා, වතුර පොඩ්ඩක් හොයාගෙන තාම හොයන වතුර සුට්ටක්වත් නැහැ. එක පැලෑටියක් ජීවියෙක් හොයාගෙන හැමතැනම මාංශ වෙනවා. බලන්න වෙනතුනේ මේ කිසිම තැනක ජීවියෙකුට වාසය කරන්න පුළුවන් මට්ටමක ග්‍රහලෝකයක් නැහැ. මේ 100කට 170කටත් වැඩි ජල ධාරාවක් දරාගත්ත මහා වන සම්පතක්, රුක් සම්පතක් ඇතිව ඒක ඇතුලේ මහා විවිධ ගුණාංග වලින් යුක්ත එක එක මට්ටමේ බුද්ධි ප්‍රමාණයන් දියුණු ජීවීන් අතර අපි උසස්ම ජීවිය වුණා. අපිට වඩා දෙවෙනි තුන්වෙනි තැන්වල ඉන්න සතුන් ඉන්නවා. ඔය ඉන්නේ ගවයා, ඒකට අලියා, සිංහයා, කොටියා, නරියා, ඔය බල්ලෝ කියන කාරණේටත් අපි අපේ තියෙන ජීවි ගණෙන් ගත්තාම 1 2 3 4 5 6 කියලා ඔහොම ඉලක්කම් වැටෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ තියෙන මොලේ ක්‍රියාකාරීත්වය. නිවන් දකින්න හැකි සත්‍යයක්. ඒ කියන්නේ තමාව තමන්ම පිරිස්සන්න පුළුවන්. තමාව තමන්ම තේරුම් ගන්න පුළුවන්. තමන්ව තමන්ම අභිභවා යන්න පුළුවන් එකම සත්වයා මනුෂ්‍යයා. ඒ යන්න බැරි. අත්වාදේ නිසා. ඔයගොල්ලන්ට තියෙනවා තමන් හදාගත්ත වාද. ඕකට කියන්නේ අත්වාද. ඊට පස්සේ තියෙනවා පරවාද තියෙනවා. ඒවසේ අනුන් ලෝකෙන් දාපු වාද තියෙනවා. ආගම්, ජාති, කුල, ගෝත්‍ර, දේශපාලන ඔක්කොම තියෙනවා. පරවාද තියෙනවා. අත්වාද, පරවාද දෙක අත්හරින්න පුළුවන් නම්. හරි. පින්වත්නි මට නම් මං හරි සන්තෝෂ වෙනවා. මට අත්වාදේකුත් නැහැ, පරවාදේකුත් නැහැ. මං හදාගත්ත හේකුත් නැහැ, ලෝකෙන් ගත්ත හේකුත් නැහැ. අත්වාදයක් පරවාදයක් නැත්තම් එයාට හරිම ෆ්‍රී නිදහසේ ජීවත් වෙන්න බැරිද? නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඔය කාලකන්ණි අත්වාදේ පරවාදේ තමයි අපිව දුෂ්ට කරවන්නේ, නරක කරවන්නේ, ආවේගශීලී කරවන්නේ, තරහ ගැස්සන්නේ. ඔය දෙකත් එක්ක ඔය ඇතු වහාම අයින් වෙන්න ඕන, ඉවත් වෙන්න ඕන, සැනසිල්ල ජීවත් වෙන්න. අඬුවකින් කටු අයින් කළාට අපි අඬු ඇඟේ එල්ලගෙන යන්නේ නැහැ. අඬු පැත්තකින් තියලායි අපි ගමන් කරන්නේ. අන්න ඒ වගේ පින්නතුනේ අපි අඬුවක් හැටියට දහම පාවිච්චි කරනවා කටු ගලවන්න. නමුත් අපි අඬුව ඇඟේ එල්ලගෙන යන්නේ නැහැ. ඒව පැත්තකින් තියලා යන්නේ. ඒකම තමයි ඔරුවේ උපමාවත්. එහෙමනම් පින්නතුනේ ධම්මචාරී වීම මොනතරම් වටින දෙයක්ද, අමාරු දෙයක්ද කියන කාරණය හොඳට මතක තියාගන්න. සුදවුන් මහරජතුමන්ට ධර්මචාරී වීම වැදගත් කියන කාරණය මේ වචනය දේශනාව මුල් කරගෙන දේශනා කළා. ඒකෙන් සෝවාන් සකදාගාමි මාර්ගඵල වලට පත් වුණා. සතර අපාගාමීත්වයෙන් නිදහස් වුණා. ඉතින් ඔබටම තේරෙනවා නම් ඔබ සතර අපායෙන් නිදහස් කියලා. ඒක තමයි වැදගත්. මේ ආත්ම විතරක් නෙමේ සංසාරෙම. අනේ මං සතර අපායෙන් නිදහස්. එහෙමනම් මම මේක අවබෝධ කරගන්න මොකද කරන්න ඕන? සද්ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය නුවණින් විමසා බැලීම ඊළඟට පෙන්න තුනේ හරියට ධර්ම කරුණවල සිත පිහිටුවා ගැනීම. ධර්මයේ සිත පිහිටනවා. ඒ කියන්නේ ධර්මයේ ස්වરૂපය සිතට ගන්නවා. ධර්මයේ හැඩය සිතට ගන්නවා. කෙලෙස් වල හැඩය, පුජ්‍යල හැඩය අයින් කරනවා ඒ අතර. එතකොට කෙලෙස් වලට වැඩි ඉඩක් දීපු හිතේ ධර්මයට වැඩි ඉඩක් එන්න එන්න වැඩි කරනවා. අවසානයේ කෙලෙස් මල නැතුව කුණු ඇදපු ටැක්ටරේ ඒක ධර්මයේ ප්‍රවාහනය කරන්න පාවිච්චි කරනවා. නේද? මනස කියන්නේ කුණු ඇදපු ටැක්ටරයක් වගේ කුණු ලොරිය වගේ එක. ඒක ධර්මයේ ප්‍රවාහනය කරන්න භාවිතා කරනවා. අපේ මනසට උසස් දැනීමක් අපි ලබා දෙන්න ඕන. උසස් සංවේදීතාවයක්. අපි මිනිස්සුන්ගේ උසස් පහත් බව මනින්නේ ඒකනේ. මේ මිනිස්සයා බාල සංවේදීතාවයක් තියෙන මිනිස්සේද උසස් සංවේදීතාවයක් තියෙන මිනිස්සේද කියලා බලනවා. අපි බාල සංවේදීතාවයක් තිබුණොත් අපි කියන්නේ මිනිස්සයා ටිකක් ප්‍රාථමික සංවේදීතාවයක් ආකල්ප සහ අදහස් දැක්මවල් තියෙන කෙනෙක් කියලා සලකනවා. උසස් සංවේදීතාවයක් තියෙන මිනිස්සෙක් අපුණ ගැහුණොත් අපි කියනවා මේ මිනිස්යාට හරි ඉහළ උසස් සංවේදීතාවයක් තියෙනවා කියලා. ඉතින් මම ඔය ලාමාවරු හම්බ වෙන්න ගියානේ දලයි ලාමා වහන්සේලා. ඉතින් මං හිතුවා මේ පලාතේ ඉන්න මිනිස්සුන්ට සෑහෙන්න ගොඩක් දෙනෙකුට උසස් සංවේදීතාව ඇති කියලා. නෑ පින්වත්නි, මං හිතුවා අනිත් ලාමාවරුන්ට හරි ටිකක් උසස් සංවේදීතාව ඇති කියලා. නෑ, මට උසස් සංවේදීතාව වශයෙන් හම්බුනේ දලයි ලාමා වහන්සේ, ඊළඟට තව ලාමාවරු කියන මට්ටමේ දෙන්න තුන් දෙනෙක් හිටියා. ප්‍රධාන පළවෙනි ලාමා, දෙවෙනි ලාමා කියන කියන්නේ ලාමා කියන්නේ මහා නායක ස්වාමීන් වහන්සේ වගේ. අන්න ඒ ස්වාමීන් වහන්සේ ළඟ විතරයි මට උත්තරීතර උසස් සංවේදීතාව වුණ ගැහුනේ. මල අනිත් මනුස්ස කිසි කෙනෙක් ළඟ උසස් සංවේදීතාව එච්ච දගින්න තිබුණේ නැහැ. ඒ නිසා මේ ඉහළ සංවේදීතාව දැක්මවල තියෙන්නේ කලාතුරකින් කෙනෙකුට. එහෙම ශාස්ත්‍රවරු ආශ්‍රය කළයි කියලා මේ පුජ්‍යලයා තුළ එහෙම නිර්මාණය වෙන්නෙම නෑ සමහරලාට. මොකද ඒක තමා තුළින්ම තමන් කරගත යුතු දෙයක්. පෙරාත් භවයන්වල තියෙන ශක්තියෙන් සමග තිබිය යුතු දෙයක්. ඒක එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් පෙර භවයන්වල එන පාරමී බල ශක්ති පුරුදු කරපු ඒවත් එක්ක ඒ පෞරුෂයත් එක්ක එන දෙයක් උසස් සංවේදීතාව. හැබැයි ඔබ වඩා ගන්න පුළුවන් දෙයක්. දහමට නැඹුරු කරන තරමට ඒ උසස් සංවේදීතාව ඔබට ගොඩනගෙනවා. ඉතින් උසස්ම සංවේදීතාවය තමයි මේ නිර්වාණය කියන එක අපිට සංවේදී කරගන්න පුළුවන්. එච්චර ලොකු දෙයක්ුත් නෙමෙයි, පොඩි දෙයක්ුත් නෙමෙයි, සරල දෙයක්ුත් නෙමෙයි, ගැඹුරු දෙයක්ුත් නෙමෙයි, අපහසු දෙයක්ුත් නෙමෙයි, පහසු දෙයක්ුත් නෙමෙයි. ඒක මම හරි අමතු වෙන යාම් දුන්නේ. ඒක කොහොමද කියන්නේ පේනවත් නැහැ. ඊටාම කුඩා ප්‍රමාණයේ දේවල් ඔන්න බිම වැටෙනවා. 10 දෙනෙක් ඉන්නවා, 10 දෙනාගේ මතින් ඉතාලම කුඩා තිබුණු ඉදිකට්ටක් වැනි දෙයක් බිම වැටෙනවා. එක්කෙනෙකුට මේක ඉතාලම ලේසියෙන් හොයාගන්න පුළුවන්කම ලැබුණා. තව එක්කෙනෙකුට ටිකක් මහන්සියලා හොයාගන්න ලැබුණා. තව එක්කෙනෙක්ගේ මොකක් හරි ඒක මෙයා හැරෙනකොටම එයාගේම කකුලේ වැලිටියකින් හරි මොකක් හරි දෙයකින් ඒක තවත් තැනකට ස්ථානගත වෙලා වැහිලා ගියා. දැන් මොකද කරන්නේ? මෙයා හොයනවා හොයනවා හොයනවා. අනේ හොයාගන්න බෑ, මගේ තරඟක් තියෙනවනේ වගේ නේද? පොඩි පොඩි හොයාගන්න ඒවා වැලියට තියෙන දෙයකදී හොයාගන්නවා වගේ. ඉතින් මෙන්න මේ වගේ බිම්වත් එක්කෙනෙකුට මේක මම මේක හරි අමාරුයි කියලා කිව්වොත් ඔන්න එක්කෙනෙක් කියනවා මොන අමාරුද මේක හරි ලේසියිනේ කියනවා. තව එක්කෙනෙකුට මම මේක ලේසියි කියලා කියතොත් එයා කියනවා මොන ලේසියිද, මම මෙච්චර කාලයක් හොයනවා මට හොයාගන්න බෑනේ. ඔන්න ඔහොම තත්ත්වයක් තියෙනවා වෙනතුනේ. ඒ වගේම තමන්ගේ ප්‍රඥාවේ ආලෝකය අනුව තමයි සිද්ධ වෙන්නේ. මේ ගමන පහසු වෙනවා අපහසු වෙනවා. දැන් අපි සිරිපාදේ යන්න ගියොත් එහෙනම් අපි එක දවසක් ගිහිල්ලා අම්මෝ 7 දවසක් කකුලේ තෙල් ගගා ඉන්නවා සිරිපාදේ නැගලා ඇවිල්ලා. ඒත් ඔබ දන්නවද මේ අපි සිරිපාදේ නැගින එක හරි අමාරුයි කියලා අපි කිව්වට ඔබ දන්නවද සිරිපාදයට හැවදාම පියන් කෙනෙක් යනවා කියලා? ලියුම්කාරයා හැවදාම ලියුම්කාරය දවස ගන්න යනවා. මේ 365ම නගිනවා. නැත්තම් වැඩ කරන දවස් ටිකේ ඔක්කොම නැගිනවා. 65 නැති වුණා ටිකක් අඩු වෙනවා. මොකද ඒ උඩට තියෙන ලියුම් ගිනින් දෙන්න ඕන. ඒ මනුස්සයට ඒක පහසුයි. එනිසා ඔබගේ වීරිය අනුව, ඔබගේ ශ්‍රද්ධාව අනුව, ඔබගේ කැපවීම අනුව ඒක පහසු වෙනවා, ලේසි වෙනවා, අමාරු වෙනවා. පෝසත් එච්ච ධනවත් එච්ච න්‍යායන් එහෙම උගන්නන ව්‍යාපාරයෝ කියන මේ රටේ කොච්චර සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රම තියෙනවද, ව්‍යාපාර තියෙනවද, මේක හරි ලේසි නේ කියලා කියනවා. නමුත් තව මිනිස්සෙක් කියන මොන තරම් අමාරුද මේ ජීවිතේ ජීවත් වෙන්න, රස්සාවක් කරන්න, ව්‍යාපාරයක් කරන්න. ඒ එයාගේ දැනුම සහ කෞශල්‍ය මත තමයි ඒක තීරණය වෙන්නේ. එහෙනම් පින්නතුනේ, අපිට ධර්මචාරී වීම සඳහා අපිට අද දවසේ ගෙන්නපු දවස ධම්මචාරී කියන්නේ හුදෙක් දම් පින්කම් කරගෙන මේ සිල් රැකගෙන ඉන්න එකක් නෙමෙයි. ධර්මචාරී වීම හරීම අමාරු දෙයක්. බොහෝ දෙනෙක් ඉන්නේ මේ පුජ්‍යලචාරීවයි. ධර්මචාරී වීම ඉතාම අසීරු දෙයක්, බොහොම ගැඹුරු බණක් තමයි තම පිය රජුට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියන කාරණේ මතක් තියාගන්න. මෙන්න මේ වගේ ගැඹුරු දනෝ කරුණු සරල කරලා තියෙන නිසා තමයි නිවන මග හැරුණේ කියලා අපි නිරන්තරයෙන් මතක් කරන්න ඕන. ඒක සරල උනේ පුහුදුන් අය මේවට නිර්වචන දුන්නා. මේ කතන්දරයට පුහුදුන් කෙනෙක් නිර්වචනයක් දුන්නොත් එයා දෙන්නේ ඉතාම අඩු ඔහුගේ දැක්මේ සීමාවේ නිර්වචනයක්. ඒ නිසා බුද්ධිමේ ප්‍රමාණය, ඥානේ දර්ශනේ ගමන් මාර්ගයේ තියෙන කෙලවර බලපවත්වනවා ඒකට ලබා දෙන නිර්වචනයන් මත. ඒ නිසා ඔබට ස්වාමීන් වහන්සේගේ නිර්වචනය තුළ සොයාගැනීමට අවස්ථාව තියෙනවා, ජීවිතේ තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. මෙහෙම තේරුම් අරගෙන ජීවිතේ ලස්සන කරගන්න හැම දිනාටම භාග්‍ය සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද මැදින්පුර බසලොස්සක බොහෝ දවසේ භාවනා වැඩසටහන් වලට බොහෝම ගෞරවයෙන් සහ සම්බන්ධ වෙච්ච පින්වතුන් හැම දෙනාම අපි කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ වගේම අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරන පින්වතුන් අපි සිහිපත් කරමු. අද මැදින්පුර පසළොස්වක බොහෝ දවසේ ධර්ම දේශනා හා ගිලම්පස දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ ඇමරිකාවේ පදිංචි දසුනි පෙරේරා පින්වත් දියණියත්, ඒ වගේම නව ශ්‍රීලන්තයේ පදිංචි උදේෂ් පෙරේරා පුංචි පුතුණුවන් කියන ඒ දෙපළම එකතු වෙලා බලාපොරොත්තු වන්නේ මාර්තු මාසේ 11 වෙනි දින යෙදෙන උපන්දිනය පෝෂිතා කොඩිකාර පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් ධර්ම අවබෝධයත් සැලසේවා කියන උතුම්ව ප්‍රාර්ථනා. එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන උතුමියටත්. ඒ වගේම මීට වසර කීපයකට පෙර ආතුව ආපතරින් සමුගත්ත ඒ පියානන්වර W සුනිල් පෙරේරා පින්වත් පියානන් වහන්සේට ඒකාන්ත වශයෙන්ම භවගමන සුගතිගාමී වේවා, යහපත් උප්පත්ති භාවයන් ලබත්වා, කල්යාණ මිත්‍රත්වයේ මුණ ගැසෙත්වා, පාරමී සම්පූර්ණ වේ, නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වතුනි ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණයට අප ඉදිරිපිට ඉන පිරිසටත්, ජාත්‍යන්තර වශයෙන් ධර්මය ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් තුන්වගේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සුවපත් භාවයත්, ඒ වගේම ධර්ම අවබෝධයත් සැලසේවා සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේ දායකත්වයේ දරූ පින්වත් දසුනි පෙරේරා දියණියටත්, උදේෂ් පෙරේරා පුතුණුවන්ටත්, ඒ වගේම පෝෂිතා කුඩිකාර පින්වත් මහත්මිය ඇතුළේ හැම දෙනාටමත්, ලෝකවාසී සියලු දෙනාටමත් තුන්වගේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා, නිවන් අවබෝධය පිණිස මේ ධර්මය කුසලයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔහුම වන්දනා කරගන්න.
අභිවාදන සීලිස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිම්හාන සම්පත්ති ඉමිනාතේ සමඤ්ඤතෝ සාදු සාදු සාදු.